Order, please. ලිපි ලේකනාදිය පිළිගැන්වීම ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා
1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ 4 වෙනි වගන්තිය යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදුන ලදුව 2016 ඔක්තෝබර් 5 දිනැති අංක 1987/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය ජාත්‍යන්තර සමඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා
තනගතුමනි, පළවෙනි උපලේඛනය, දෙවැනි උපලේඛනය සහ තුන්වෙනි උපලේඛනය සලකා බලන තෙක් දෙවැනි වගන්තියේ සිට 10 වැනි වගන්තිය දක්වා සලකා බැලීම කල් තැබිය යුතුය.
Minister.
I'm sorry, sir.
Yeah.
I present the list of proposed alterations in legends of drafts, estimate 2017. Sorry for not here, sir.
ගරු කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්ජන් මැතිතුමා විසින් පිළිගැන්වීම.
I present the report of the Committee on Public Finance on the resolution under Article 108(1) of the Constitution for the revision of salary of the Pune judges and judges of the Court of Appeal. Notification under the Excise Ordinance, orders under Sri Lanka Export Development Act, and 2 orders under Section 3 of Excise Special Provisions Act referred to the said committee. Honorable Speaker, might I also inform the House that this committee was supposed to present to this House within 4 days of the presentation of the budget our comments on the assumptions. Fiscal, financial and economic assumptions made by the Honorable Minister of Finance. We have not been able to keep to the time limit. The report is ready, translations are being done, and we'll be able to submit it to the House on the 22nd.
Thank you. Honorable Finance Minister, you have anything to say?
Yes, sir, that's perfectly in order. I understand that this is the first time they are doing and there are certain rectifications that needs to be done. And there has been some wanting thing from our ministry as well. So I agree with that. But also on the presentation of the judicial salaries, etc., I was just speaking to my Prime Minister, there are certain amendments that will have got to be brought in. What level, what time has it got to be brought in? Because there have been certain representations with the intention of the Salaries Cadre Commission, there will be reductions. So I just asked my Prime Minister about it. And he said, at what time should we intervene? So when you brought this up, I thought I'll just...
Honorable Subhanjiran.
Orders and notifications that have already been gazetted. And before presentation, the committee had to go through that and we did that yesterday and we have approved it. I suppose the minister will have to gazette any changes first before it comes before our committee.
Yeah.
Give the representation to the Prime Minister so that he can bring it to the Parliament.
Honorable Prime Minister.
Justice, yesterday I was at the National Junior Law Conference. And he pointed this out to me. So, if you want, since these are matters which come after the this debate is over, we can discuss it. And I wanted to speak to the Chief Justice, but to come in here for the sittings of the Constituent Assembly, maybe we can talk this over and we'll come back and decide during the committee. After the committee stage, now we have to pass this.
Is that all right, Honourable Member? Right. Okay,
sir,
thank you.
Sir, do you mind if I just intervene on that or that
okay,
matter?
Okay, go ahead.
It's supposed to be passed with the budget in the third reading. So, is it possible to bring... Yeah, we bring the gazette in with the consultation of all concerned. We bring it in, so with it, we can pass at the third
reading.
Third reading is taking place.
Honorable Subhanjiran, yeah.
The committee can examine it even without the matter being gazetted.
Yeah.
So, that is possible. That is possible. We can do that.
Okay, that's fine. Thank you. Naiti Katritu Dushana Virodia, Madi Pidim, Anchik Adiction, Karkasabai Varta, Makarkasabai, Sabapati Garu, Ajit Mana Peru, Mathematician Piligan Vima.
Naiti Katritu, Hamadi Pidim, Anchik Adiction, Karkasabab, with Yomukan Lada Adikana Sangvidana Panathiatri, Nyoga, Sambanding, Emma Karkasabai Varta, Mamidipat Kermi.
Honourable Speaker, I present the petition received from Mrs. I.K. Pubudukumudunu Pereira, Bank of Ceylon, Metropolitan Branch, Colombo 1.
Garu Vijay Muni Soysa Mettuma. Garu భారత సారథి దుష్మంత మెత్తుమా
గారు కథానాయకతుమని అవిస్సావెల్ల మాదుల నిల్మినివైన నంబర్ 162 ఎలైరాక్ 121 ఎలైరాక్ 18 ధరణ స్థానే పదించి డబ్ల్యూఎంవైకే వైఎస్కే జావర్ధన మహతాగిన లెమును ప్రశ్న పిలిగారు
గారు లక్కీ జావర్ధన మెత్తుమా గారు జేసీ అలవర్తు వల మెత్తుమా
గారు కథానాయకతుమని రిదిగా మరిత్యా అమరవిలాయన స్థానే పదించి ఏఏడి శ్రీ అమరసింహ మహతాగి లెమును ప్రశ్న పిలిగాను
గారు సిడ్నీ అనుర సిడ్నీ జయరత్న మెత్తుమా
గారు కథానాయకతుమని పొలన్నరు తల్పతు బిఓపి 317 నంబర్ 233 ధరణ స్థానే పదించి టీజీ అమిత్ సేనారత్న మహతాగిన లెమును ప్రశ్న పిలిగాను
గారు వైద్య నలింద జయతీశ మెత్తుమా ప్రశ్న దాయాయి
గారు కథానాయకతుమని పిలియందల మావిత్తర కనత్తపార అంక 98 ధరణ స్థానే పదించి చామర మద్దుమ కలుగే మహతాగిన లెమును ప్రశ్నమగ్ద గిరాంధ్రకోటే మేఘాహేన నంబర 26 ధరణ స్థానే పదించి హెచ్ఎం ఆశా లక్మాలి హేరత్ మినవిగిన లెబును పెచ్చమగ్ద బండారగమ అలుగ్గమ కెస్బేవపార కెలూం అంక 241 ఏ ధరణ స్థానే పదించి జేఏడి మెత్పాల మహతాగిన లెబును పెచ్చమగ్ద కడవత రమ్ముతుగల నంబర 490 ఏ 9 ధరణ స్థానే పదించి కే జయకొడి మహతాగిన లెబును పెచ్చమగ్ద హొప్టన్ బీకొట్స పర్ణతే కర్మశాల యాన స్థానే పదించి కరుపయ్య పొన్నానందన్ మహతాగిన లెబును పెచ్చమగ్ద గోనపొల బటహిర కుంభుక తిస్తున కనువ పారాయణ స్థానే పదించి ఆర్ అనులసిరి మహతాగిన లెబును పెచ్చమగ్ద మొరటువ ఇహల ఇదిబెద్ద ఎడ్వర్డ్ పటుమక నంబర 13 ధరణ స్థానే పదించి ఆర్ఎస్ఎల్ కరండువావల మహతాగిన లెబును పెచ్చమగ్ద శ్రీకుణామలయ ధాన్యగమ అంక 9 ధరణ స్థానే పదించి టిఏ జీవాంగని మహాత్మిక లెబును పెచ్చమగ్ద ఎంబిలిపిటియ నవనగరే నంబర్ ఈ తున ఎలైరా ఖాయసి 47 ధరణ స్థానే పదించి డబ్ల్యూకే బంధుల రత్న మహతాగిన లెబును పెచ్చమగ్ద పూండలోయ కీనగాహిన్న వ్యవహీన పార్ రసికయన స్థానే పదించి వజ్ర నిశాంత హేవామాన్నగే మహతాగిన లెబును పెచ్చమగ్ద పిలిగన్నోమి
మేము పెస్సాం మహాజన పెస్సాం పిలిమంద కారక సభావట యముకరును ఎత వాచిక పిలితురు అపేక్షా కరణ ప్రశ్న గారు బుద్ధిక పతిర్ణ మెత్తుమా ప్రాథమిక కర్మాంత
అమాత్యమాగా
అరు బిమల్ రత్నాయక మెత్తుమా జాతిక ప్రతిపత్తి ఆర్థిక అమెత్తుమాగా ఎసీమట
గారు కథానాయకతుమిని పిలితుర ఆ మాతర డిస్ట్రిక్ట్ తుల వ్యాపదించు తిబు సేవానియుక్తంగా భారకార అరముదలే గినుం సంఖ్యావ 2013 58709 2014 56984 2015 57042 ఏవగేమ అలుతెన్ ల్యాపదించు పదించి ఊ సామాజిక గినుం సంఖ్యావ 2013 14657 2014 15102 2015 13083 ఆయన్న మే ఆవరిన్ వర్గీకరణ లభే ఆయన్న అదాలను
గారు సునీల్ అందునెత్తి మెత్తుమా బంధనాగార ప్రతిసంత పునరుత్పన నాతిపంచి కిరీమ హిందు ఆగిమి కట్టితు ఎమెత్తేసీమట గారు వైద్య నలింద జాతీయ మెత్తుమా నీతి సామే దక్షిణ సంవర్ధన అమాత్యమాగా ఎసీమట
మహానవ గారు కథానాయకత్వం
గారు కథానాయకత్వమని మంత్రితుమా ఆహాన్నే పహుగియ రాజ్య సమయే మాధ్యవేదీంట వచ్చి హిరిహర గన పలవెనియట హనవా ఘాతనే వూ మాధ్యవేదీంగే విస్తర దహతునా కిన్నా ఏ లైస్తువే సాధవన్ తిలకేషన్ 2781 సెల్వరాజ రాజువర్మన 2749 పి దేవకుమార 2785 సుబ్రహ్మణ్యం సుహరత్ రాజన్ 2621 సుభాష్ చంద్రబోస్ 2746 హయవెనియా బాస్తియన్ జార్జ్ సత్యదాస్ నహోత్ సురేష్ 2625
గారు అమెత్తుమా మే గారు మంత్రిత్వం అదాపిది వినాడి 20 ఇతురిలా తీయండి మేక సభాగత కోత నరకద నత్తం వినాడి
మే లైస్ట్ ఓకే ల ఇతురు టిక సభాగత కరన్న
ఓయ్ నాంటి గ్యాన్ ఇట్ వాస్
రాజ మొహమ్మద్ మొహమ్మద్ రష్మి లసంత విక్రమతుంగ సంపత్ లక్మాల్ ద సిల్వా సాంబశివం భాస్కరన్ సిన్నతంబి శివ మహారాజా ఇవగేమ అతురు దహన్ వు మాధ్యవేది నిన్నవా ఎక్కెనెక్ ప్రదీప్ రంజన్ బండార్ ఎక్నెలిగొడ පහර දීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් ගේ 87ක ලැයිස්තුවක් තියෙනවා මම සභාගත කරන්නම්. ඒ වගේම අහනවා අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් සංඛ්‍යාව 20ක්. දෙවැනි ප්‍රශ්නේ ඔබතුමා අහපු
ඊළඟ අපි සභාගත කරමුද නැත්නම් අපිට 10ට හරියටම කමිටු රැස්වීම
තියෙනවා. ඔබතුමා අනිත් තොරතුරු ටික
ඉලක්කම් ටික කියන්නේ ඉලක්කම් ටික
ආයතන ටික කියන්නේ ආයතන කියන්නේ
ආයතන පහයි
අනිත් ඒ පහ කියන්නේ
ලංකා ඊ නිවුස් එක් වතාවක් ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා. සිරස ආයතනය දෙවතාවක්, ඩේලි මිර පුවත්පත එක් වතාවක්, සියත මාධ්‍ය ආයතනය අනික්තක.
හොඳයි, උදේ ප්‍රමාද ඉවරද?
පැවැත්වෙන පරීක්ෂණවල ප්‍රගතිය ඒ එක් එක් පරීක්ෂණ අනුව වෙන්වෙන් වශයෙන් කවරේද? මේ බොහෝ නඩු වල මේ රජය එන්න කලින් තොරතුරු මදි කියලා C3 අක්ෂරගත කළ තිබ්බා. විශේෂයෙන් මේ අවස්ථාවේ නඩු කිහිපයක් නැවත තොරතුරු හොයලා සාක්ෂි නැවත සොයාගෙන ගිහිල්ලා ඒ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. සාක්ෂි බොහෝමයක් විනාශ කළ තිබ්බේ බොහොම අමාරු නම් මුල ඉඳන් ගොඩනගාගෙන යන්න වුණා, ඒ පොත්පත් හොයන්න වුණා. නමුත් ඒ පරීක්ෂණ කීපයක් දැන් ඉදිරියට යනවා. අනිත් ඒවා මේ තොරතුරු තියෙනවා. මේ
හොඳයි. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, විදේශ කටයුතු මැතිතුමාගේ ඇසීමට
මම ආනව. ගරු කතානායකතුමනි,
10ට පටන් ගන්න තියෙන එකයි නේ
ලක්ෂ්මන්.
මේ ප්‍රශ්නේ ගැහුවානේ. මොකද ඒක ප්‍රශ්නයක්?
අර ඇමතුමනි, දැන් මේ බරපතල ප්‍රශ්නයක් පහුගිය ජනාධිපතිවරණයේදීත්
ගරු අමාත්‍යතුමා
පහුගිය ජන මහමැතිවරණයේදීත්
බඩ නැවේ
නේද? මේ මාධ්‍යවේදීන් ඝාතනය, අතුරුදහන් කිරීම, පහර දීම, අත්අඩංගුවීම පිළිබඳ විශාල සාකච්ඡාවක් සමාජෙ මතු වුණා. නමුත් ඒ සංවාදයට සහ මේ සිදුවීම් වල බරපතලකමට සාපේක්ෂව මේ පරීක්ෂණ ක්‍රියාවලිය ප්‍රමාදයක් තියෙනවා කියලා පේනවා. මොකද මේ වෙනකොටත් ජනතාවට විශ්වාසයක් තහවුරුලා නැහැ ඒ අදාළ චූදිතයන්ට. විශේෂයෙන් රජයේ අමාත්‍යවරු සම්බන්ධ වුණ ප්‍රසිද්ධියේ මේ සමහර පහර දීම් වලට ඒවට විරුද්ධව පියවර ගත්ත කියලා තහවුරුවක් ලැබිලා නැහැ. එතකොට දැන් මේ ඒ අයට දඬුවම් කරේ නැත්නම් මේක ඉදිරියේදීත් ඕනෑම ආණ්ඩුවකට ඒ අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්
වගේ බොහෝ සාක්ෂි විනාශ කළ තිබේ. අපි ඒ දැන් මෙතන දීර්ඝ ලයිස්තුවක් තියෙනවා. අපි ඒ ලයිස්තුව ලේඛනගත කරා. ඒ වගේ සාක්ෂි නැවත ගොඩනගන්න පහසු වේවා. එතකොට ඒ නඩුවේ ප්‍රොෆයිල් එක හයි ප්‍රොෆයිල් කේසස් ඒ ඔක්කොම අනුව දැන් විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග නඩුවයි එක් ප්‍රදීප් එක්නැලි ගොඩ නඩුවයි අපි ගොඩක් දුරට පරීක්ෂණ පවත්වගෙන ඇවිල්ලා ඒවා හොඳ තැනක තියෙන උසාවියේ නඩු තියෙන හින්දා මට ඒව ගැන මෙතන කරුණු කියන්න බෑ මන්ත්‍රීතුමා. නමුත් දැනට තියෙන ප්‍රමාදය වුණත් තියෙන්නේ සාක්ෂි හොයා සාක්ෂි විනාශ කිරීම උඩ ඒක නැවත ගොඩනගාගෙන හොයාගෙන එන්න තියෙන අමාරුව. ඒත් මම කියන්නම් මේ සභාවේදී පරීක්ෂණ එහෙම ප්‍රමාද කළත් නෑ, ඇලි මැලි ගතින් යනවත් නෙවෙයි. ඉතාම දක්ෂ කණ්ඩායම් මේ පරීක්ෂණවල නියැලෙගෙන යනවා.
රජයේ නිලධාරීන් සහ දේශපාලකයන් තමයි විනාශ කරන්න ඇත්තේ.
ඒ සාක්ෂි විනාශ කරපු අයටත් අපි නඩු පවරලා තියෙනවා. ඒ වගේ නිලධාරීන් අද රිමාන්ඩ් භාරයේ ඉන්නවා ඒ චෝදනාව පිට උඩ.
ඒ වගේම තමයි ඔබතුමා දන්නවා දැන් මේ සමහර චූදිතයන්ට සහාය නීති සහාය ලබා දීමේදී සමහර චූදිතයන් වෙනුවෙන් රජයේ මුදල් වියදම් කරමින් තමයි උන්ට නීති උපදෙස් ලබා
දෙන්නේ. පැහැදිලිව නැහැ.
ඒ කියන්නේ එක්නැලිකොඩ අතුරුදහන් වීමේ නඩුවේ ඔබතුමා දන්නවා මේ චූදිතයන්ට නීති උපදෙස් සැපීමේදී වියදම් වෙන්නේ රජයේ මුදල්. ඔව්
මම ඒ සම්බන්ධව
ගරු අග්‍රාමාත්‍යතුමා
අමුදාවේ
ගරු අග්‍රාමාත්‍යතුමා you want reply
ඔයලා බලන්න
හරි
ඇත්ත වශයෙන්ම මන්තුමා මේක වැදගත් ප්‍රශ්නයක් මං හිතන්නේ විටින් විට මේ පොලිසිය අදාළ කාරක සභාවේ අරගෙන සාකච්ඡා කළා ඕනෙ ලෝක ආපෝ මේ ගන්න පුළුවන්
හොඳයි ඊළඟ ප්‍රශ්නය කරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා විදේශ කටයුතු මැතිතුමාගෙන් අහත වනබල් මංගල සමරවීර
I need 1 week's time yeah. sir
ගරු බුද්ධික පතිරණ මැතිතුමා කුෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
කල් ගන්න එකක් නැහැ කියලා හිතාගෙන අහනවා
තව විදිහටම කල් ගන්න වෙනවා සති දෙකක්
ගරු බිමල් රත්නායක මැතිතුමා අග්‍රාමැතිතුමා ජාතික ප්‍රතිපත්ති
අහනවා ගරු කතානායකතුමනි
ඇසීමට
අහනවා
ගරු කතානායකතුමනි පිළිතුර අයන්න තිරුකලාමල දිස්ත්‍රික්කයේ ලියාපදිංචිව තිබූ සේවානියුක්තයන්ගේ භාරකාර අරමුදල් ගිණුම් සංඛ්‍යාව 2013 9654යි 2014 10831යි 2015 10473යි ඒ වගේම තිරුකලාමල දිස්ත්‍රික්කයේ අලුතෙන් ලියාපදිංචි වූ සමාජික ගිණුම් සංඛ්‍යාව 2013 3365යි 2014 5288යි 2015 4650යි ආයන්න මේ අයුරින් වර්ගීකරණය කරනු නොලැබේ ඇයන්න අදාළ
නොවේ දෙවන වටය ගරු සුනිල් හඳුන්නෙත් මැතිතුමා ඒක අහනවා සභාගත කරනවාද ගරු
උත්තර දෙන්න කෙනෙක් නැද්ද සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා
ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම්පත 2017 කාරක සභාව පළවෙනි වගන්තිය කාරක සභාව එකඟද ගරු මුදල් අමාත්‍යතුමා
පළවෙනි උපලේඛනය දෙවෙනි උපලේඛනය සහ තුන්වෙනි උපලේඛනය සලකා බලන තෙක් දෙවෙනි වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා සලකා බැලීම කල් තැබිය යුතුය
කාරක සභාව එකඟද
ආයි
පළවෙනි උපලේඛනයේ ශීර්ෂ 1 2 4 සිට 13 දක්වාද 16 සිට 25 දක්වාද සලකා බැලීම පූර්වභාග 10 සිට 12:30 දක්වා සහ අපරභාග 1 සිට 6:30 දක්වා කපා හැරීමේ යෝජනාව ගරු අනුරාධපුර මැතිතුමා
ගරු කතානායකතුමනි 2017 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැනන අමාත්‍යාංශ සහ ඒවා අංක යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තුව ආයතනවලින් අදාළ අංක 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 දරණ වැසීර්ෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු
කතානායකතුමා
අද අපි කාරක සභාව අවස්ථාවේ විවාදයට ගනු ලබන්නේ අපේ රටේ ඉතාමත් වැදගත් ආයතන 22ක් පිළිබඳව. විශේෂයෙන්ම ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරමට සම්බන්ධ වූ ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වෙන ආයතන ගණනාවක් අද සාකච්ඡාවට බඳුන් වෙනවා. එනිසා ගරු කතානායකතුමනි මා කැමති මේ එක් එක් ආයතනයේ පිළිබඳවත් විශේෂම ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ තුමත් සහභාගී වෙයි කියලා මා හිතනවා. එතුම ඉන්න වෙලාවෙම ඒ වැය ශීර්ෂය පිළිබඳ කරුණු කීපයක් ගැන මා අපේක්ෂා කරන කතාව අවසන් වෙන්න පෙර ආවුත් කෙසේ වුවත් විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මේ කොමිෂන් සභාව අපි දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අපේ රටේ රාජ්‍ය ක්‍රියාවලියත් ඒ වගේම පොලිසිය අධිකරණ ක්‍රියාවලීන් ස්වාධීනතාවයකට ගෙනීම ප්‍රධාන අරමුණක් බවට පත් වී තිබුණා. මේ රටේ සිවිල් ජනතාවන්ගෙන් විශාලතම උනන්දුවක් සහ මැදිහත් වීමක් තිබුණා. මේ කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වයක් හරහා අපේ රටේ රාජ්‍ය පාලනය සැලකිය යුතු ස්වාධීනත්වයකට ගෙන ආ හැකි වේවි කියා. නමුත් අපට ගරු කතානායකතුම ගරු සභාපතිතුමනි ඒ පිළිබඳ ඉතා නිශ්චිත අදහසක් තිබුණා. මේ විවස්ථා සංශෝධනයකින් පමණක් කළ හැකි දෙයක් නොවේ. විවස්ථාවෙන් යම් බලපෑමක් මේ සඳහා සාධනීය සිදුවක් සමාජයේ සිද්ධ වෙන පුළුල් පරිවර්තනයකින් තොරව මේ ආයතන ස්වාධීන කළ හැකි වේවි කියලා අපි කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. ගරු සභාපතිතුමනි මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය දෙස බැලූ කල දැන් ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා. මේ 19 වෙනි සංශෝධනයට පෙර මෙම ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය හා 19 වෙනි සංශෝධනයෙන් පසු මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රායෝගිකව වෙනස් අත්දැකීමක් අපි තුල පෙන්නුම් කරලා තිබෙනවාද? මේ රටේ පුරවැසියෙකුට දැනෙනවද ගරු කතානායකතුමනි රාජ්‍ය සේවා කොමිෂන් සභාව තියෙන පෙර රාජ්‍ය සේවය හා ඇති වුණාට පසු රාජ්‍ය සේවය පිළිබඳ වෙනස? මේ රටේ පොලිසිය දැනෙනවද ස්වාධීන පොලිසන් කොමිෂන් සභාව තියෙන පෙර පොලිසිය ක්‍රියාකාරීත්වය හා ගොඩනැගුවාට පසු පොලිසිය ක්‍රියාකාරීත්වය අතර වෙනසක් ප්‍රායෝගිකව ජනතාව එදිනෙදා අත්විඳින කරුණු හරහා සිදුවීම් හරහා පෙන්නුම් කරමින් නැහැ. ඒ නිසා ජනතාව මේ විවස්ථා සංශෝධනය හරහා තමන්ගේ රාජ්‍යත් එක්ක තිබෙන තමන්ගේ සම්බන්ධය වඩා ස්වාධීන වඩාත් යහපත් වඩාත් කාර්යක්ෂම කරගැනීමේ අරමුණක් අපේක්ෂා කරත් මා හිතනවා වසරකට ආසන්න කාලයක් දැන් ගත වී තිබෙනවා. මේ වසර ඇතුළත නම් ඒ අරමුණු සාර්ථක වුණායයි කියලා පෙන්නුම් කරලා නැහැ. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයේදී එහි එක් වගන්තියක් ඇතුළත්ව තිබෙන මෙම ස්වාධීන කොමිෂන් සභාව විසින් වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියලා වසරක කාලයක් ඇතුළත. මම යෝජනා කරනවා ගරු කතානායකතුමනි වඩාත් ලේසි අඩුමතරමේ ඊළඟ වසරේ වේදිවත් එම ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ ගැනීමට පෙර එම කොමිෂන් සභාවල
වාර්තාවක් දැන් මාස 3කට සැරයක් වාර්තා ඉල්ලන ලැබෙනවා ඊට පස්සේ.
ඔව් නමුත් ඔව් අපිට ඉදිරිපත් වෙලා නැහැ කරපු සභාපතිතුමනි.
මේ දැන් මාස 3ක ඉතා ඉක්මනින් ඉදිරිපත්
ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අදාපි ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ විවාදයේ පවත්නවා. හැබැයි කොමිෂන් සභාවලේ වාර්තා අපි අතට ඇවිල්ලා නැහැ. ඒ නිසා වඩාත් යෝග්‍ය එම කාරක සභාවල එම කොමිෂන් සභාවල කාර්යභාරය සාකරණත කාර්යම් පිළිබඳව සමාලෝචන වාර්තා මේ පාර්ලිමේන්තුවට කාරක සභාවේ විවාදයේ පැවැත්වීමට පෙර ලබා දෙනවා නම් අපිට වඩාත් මඟ පෙන්වීමක් සහ උපයෝගිතාවයක් ලැබේවි කියලා අපි කල්පනා කරනවා. දැන් ගරු කතානායකතුමනි මම එක එක මේ කාරක සභාවන් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඔබතුමා දන්නවා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට කුලී පදනම් මත ගොඩනැගිල්ලක් ලබා ගැනීමට යාමේදී මොකද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ ගරු කතානායකතුමනි කල්පනා කරා ඔවුන්ගේ තිබෙන සියලු ආයතන එක තැනකට ගේන්න ඕනේ කියලා. හැබැයි ඒ ගන්නා ලද ඉඩ ප්‍රමාණය කිසිසේත්ම සියලු ආයතන එක තැනකට ගෙනීමට සමත් වෙන භූමි ප්‍රමාණයක් නෙවෙයි. සමහර අය තමන්ගේ මේස පුටු විකුණලා යන්න සිද්ධ වුණා ඉතින්. ඉතාමත් හිර ඉඩකඩ අඩු තැනකට මේ තැන ගිනිච්චා. මේ අවස්ථාවේදී දූෂිත ගනුදෙනුව මෙම දූෂිත ගනුදෙනුවට මැදිහත් වීමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්ට ලිඛිතව දැනුම් දුන්න එම අමාත්‍යාංශ ජේෂ්ඨ සහකාර ලේකම් ලංකා සේනාරත්න සහකාර ලේකම් නිකිරි කාන්තන් ප්‍රධාන ගණකාධිකාරි වසන්ත පෙරේරා යන නිලධාරීන් ඒ අය දැනුම් දුන්න මේ ගනුදෙනුවට තමන්ට සහාය දෙන්න බෑ කියලා. ගණකාධිකාරීවරයා කියවා මේ මුදල් දෙන්න බෑ කියලා. දැන් ගරු කතානායකතුම රාජ්‍ය සේවක කොමිෂන් සභාවේ මොකද අපේක්ෂා කරන්නේ? අපි පහුගිය කාලේ පුරාවටම දකිනවා දැන් මේ සිදුවී තිබෙන වංචා දූෂණ පිළිබඳ විමර්ශන දියත් වෙනකොට විශාල රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් එම වංචා දූෂණ වලට අවුල් වුණා යැයි කියා මෙම විමර්ශන කරන ආයතන වලට කැඳවමින් තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් එන චෝදනාව තමයි ගරු කතානායකතුමනි අපට ඒ මොහොතේ හිටපු දේශපාලන අධිකාරිය විසින් මේ බලපෑම සිදු කළ නිසා අපි සිදු කරනු ලැබුවා. ඒ අපි සිදු කරේ නැත්නම් අපි කොහේ හරි තල්ලු කරලා දානවා,
අපි මාරු කරලා දානවා. අපිට නියමිත ප්‍රමෝෂන් එක ලැබෙන්නේ නැහැ. ඒ නිසා එදා දේශපාලන අධිකාරියේ දඬු අඬුවට අපි හිර වෙලා තිබුණා. ඒ හේතු කොටගෙන තමයි අපිට මේ ක්‍රියාමාර්ග සිද්ධ ගන්න සිද්ධ වුණේ. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් අපි මේ කාර්යය නොකර හිටියා නම් එදා අපිට මීට වඩා අසීරුතාවයකට මුහුණ දෙනවා. සමහර නිලධාරීන් කරු සභාපතිතුමනි මට මුණ ගැසී කිව්වා. ඔවුන් කිව්වා සමහර අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ගන්නකොට සමහර වෘත්තීය සමිති දොරෙන් එළියේ ඉන්නවා කිව්වා කඩුපොළු තියාගෙන. අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුලේ භාණ්ඩාගාර නියෝජිතයා එම තීරණයට අපක්ෂප එරෙහිව කටයුතු කරා නම් ඔහුට වෘත්තීය සමිති හරහා තර්ජනය කරා. මේ තත්ත්වෙම ආයුර්වේද සංස්ථාව ඇතුළු වුණා මේ මෑතකදී කරු සභාපතිතුමනි. ඒ නිසා මේ රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව ස්වාධීන රාජ්‍ය සේවයක් කටයුතු කරනකොට ඒ රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව ඉතා වැදගත් වුණා. දැන් මොකද සිදුවී තිබෙන්නේ? දැන් නැවත පදිංචි කිරීම අමාත්‍යාංශයේ මේ කුලීපදරමින් මේ බිල් දෙන්න ගන්නකොට ජේසු සහකාර ලේකම් එකඟ වෙන්නේ නැහැ, සහකාර ලේකම් එකඟ වෙන්නේ නැහැ, ප්‍රධාන ගණකාධිකාරී එකඟ වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ඒ අනුව ක්‍රියාත් ඒකට එකඟ නොවීම හේතු කොටගෙන ඒ අනුව ක්‍රියාත්මක වූ එවකට රාජ්‍ය පරිපාලන ලේකම් දඩල්ලගේ මහතා ඔවුන් නිස්තාරමාණු කිරීමට කටයුතු යොදවන ලද්දේ දූෂිත ගනුදෙනුවට නීත්‍යානුකූලභාවය ලබා දෙමි. ඉතින් රාජ්‍ය සේවකම සභාවක් මොකටද? රාජ්‍ය නිලධාරීන් නියමිත පරිදි මුදල් ගනුදෙනුවලදී කටයුතු කරනවා නම් ඔවුන් රැකගැනීම රාජ්‍ය සේවා කොමිසම සභාවේ කාර්යභාරය නෙමෙයිද? හැබැයි මොකද කරේ? රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මෙම නිලධාරීන් ටික මාරු කරා. මීට එරෙහිව අදාළ නිලධාරීන් රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කළද දූෂිත ගනුදෙනුවට එරෙහිව නිලධාරීන් ස්ථාන මාරු අවලංගු කොට අවංක නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය සේවා කොමිසම කටයුතු නොකිරීමේ හේතුවෙන් රාජ්‍ය සේවා කොමිසම ක්‍රියාත්මක වන්නේ කවර අවශ්‍යතාවයක් යන සඳහා වඩාත් හොඳින් ප්‍රදර්ශනය වෙනවා. මෙහිදී එහි ප්‍රධාන ගණකාධිකාරි වසන්ත පෙරේරා මහතාට රාජ්‍ය සේවා කොමිසම නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදි ඇත්තිව මත ඔහුගේ ස්ථාන මාරිම අවලංගු විය. දූෂිත ගනුදෙනුවලට එරෙහිව නිලධාරීන් ආරක්ෂා කිරීම නොහැකි සහ දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගගත නොහැකි. රාජ්‍ය සේවා කොමිසම මහජන ධනයෙන් වැටුප් ලබමින් නිලධාරීන් කිහිප පොලකට රැකියා සලසා ඇති ස්ථානයක් නොවේද? මේක නිසිද්ධ වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, මා තවත් උදාහරණයක් කියන ගරු සභාපතිතුමනි. කුසිකර්ම අමාත්‍යාංශ මාසික කුලිය රුපියල් මිලියන 21ක ගොඩනැගිල්ලක් ගෙන එම ගොඩනැගිල්ල භාවිතා නොකොට මාස 5ක කාලයක් සඳහා රුපියල් මිලියන 21 බැගින් මිලියන 105ක් ගෙවීමේ වවුචර අත්සන් කිරීම දූෂිත ක්‍රියාවක් බැවින් ඊට එකඟතාවය පළ නොකළ අමාත්‍යාංශ අතිරේක ලේකම් රසිකා අබේදීර මහත්මිය ස්ථාන මාරු කිරීමට අමාත්‍යාංශ ලේකම් කටයුතු කරා. දැන් කල්පනා කරලා බලන්න ගරු කතානායකතුමනි, සභාපතිතුමනි, විශේෂයෙන්ම අතිරේක ලේකම් තුමිය මේ මහජනයාගේ මුදල් ආරක්ෂා කර ගැනීම පැත්තෙන් කටයුතු කරනකොට ඇයට වතු නිර්ණම් මොකක්ද? ඉතින් රාජ්‍ය සේවා කොමිසම සභාවක් මොකටද අපේ රටට ඒ නිලධාරීන් ආරක්ෂා කරගන්න බැරි නම්? රාජ්‍ය සේවා කොමිසම මරණින් දෙපසු වුණා. දූෂිත ගනුදෙනුවලට විරුද්ධව කටයුතු කරන නිලධාරීන්ට රැකවරණ සැපීමට රාජ්‍ය සේවා කොමිසම අපොහොසත් වුණා. පුවත්පත් මගින් රාජ්‍ය සේවයේ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මොනතරම් මිලදරව් කළද රාජ්‍ය සේවා කොමිසමේ තමන්ට අදාළ නොවන්නාසේ කටයුතු කිරීම කතරම් හාස්‍යජනකද කියලා අපි අහන්න කැමතියි. මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන විශාල බලාපොරොත්තු සහිතව රාජ්‍ය සේවකයාගේ උසස් වීම, මාරු වීම, බඳවා ගැනීම ක්‍රියාවලිය ඉතාම ස්වාධීන ක්‍රියාවලිය කරා ඔවුන්ට යලි කොන්ද ලබා දීමේ අරමුණක් එම සංශෝධන හරහා තිබුණා නම් රාජ්‍ය සේවා කොමිසම සභාව මුළුමනින්ම තමන්ගේ කාර්යභාරය අත්හැරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ගාමිණී සෙන්රත්න මහතාට විරුද්ධව මූල්‍ය වංචා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් තිබෙනවා. මූල්‍ය අපරාධ කොට්ටාස මගින් සංචාරක ප්‍රවර්තන අධිකාරිය සිදු වූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණය විසින් අත්අඩංගුවටගෙන අධිකරණ නියෝග ලබා දුන් අතිරේක ලේකම්වරු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම නිහඬම පිළිවෙතක් අනුගමනය කරනවා. දැන් මොකද්ද මේ වෙන්නේ? එහි ලේකම්වරයාටත් මූල්‍ය අපරාධ පිළිබඳව චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා අල්ලස් දූෂණ කොමිසම සභාවේ. ඉතින් රාජ්‍ය සේවා කොමිසම සභාවෙන් කොහොමද බලාපොරොත්තු වෙන්නේ? එනිසා මේ කොමිසම සභාවේ කාර්යභාරය ගරු සභාපතිතුමනි කිසිසේත්ම සාහිමකට පත් විය නොහැකි කාර්යභාරයක් බවට පත් වෙලා තිබෙනවා. මම තවත් කියන්නම්. සුප්‍රසිද්ධ එවන්ගාඩ් සිද්ධියේදී එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය එම සමාගම විසින් මාසික රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස්කොමිසම ලබාගත් බවට තොරතුරු එවන්ගාඩ් සිද්ධි විමර්ශනය කළ අල්ලස් කොමිසම හරහා අනාවරණ වූ බව වාර්තා වෙලා තිබුණා. ඇයි අතිරේක ලේකම් මරියටට කටයුතු කරා? අතිරේක ලේකම් මරියටට කටයුතු කරනකොට ආරක්ෂක අමාත්‍යාංශ ඇය ලක්ෂ 5ක මාසික දීමනාවක් එවන්ගාඩ් දරා ලබාගත්තු බව නිශ්චිත වෙස තහවුරු වී තිබුණා අල්ලස් දූෂණ කොමිසම සභාව හමුවේ. හැබැයි මොකද රාජ්‍ය සේවා කොමිසම සභාව කටයුතු කරේ? ඒ වන විට රාජ්‍ය පරිපාලන සංචිතයේ සිටි ඇයට සුදේශ කටයුතු අමාත්‍යාංශ අතරේක ලේකම් තනතුරට පත්කොට නීත්‍යානුකූල විශ්‍රාමයකට එවකට සුදේශ කටයුතු ඇමති තුමත් මැදිහත් වුණා. නීත්‍යානුකූල විශ්‍රාම ගියතුමි විශ්‍රාම ගිහිල්ලා රට අත්හැරලා ගියා. දැන් මොකද රාජ්‍ය සේවක කොමිසමේ කාර්යභාරය? අද මොකද කියන්නේ? අද කරු කතානායකතුමනි අධිකරණයට ගිහිල්ලා ඉල්ලනවා දමයන්තේ ජයරත් මහත්මිය ලංකාවට කැඳවීම සඳහා රෙඩ් නෝටිස් නිකුත් කරන්න කියලා. ඉතින් අතේ ඉන්න කිරිලි අත්හැරලා පසුව ඔබතුමාගේ
අම ඇමතිවරයා වුණාන් පස්සේ තුමිය අපේ ගොඩනැගිල්ලේ පැමිණිච්ච අවස්ථාවේදී මගේ කාමරේට ආවා. මම පූල් එකේ ඉන්නකොට මගේ අතිරේක ලේකම් කෙනෙක් හැටියට පත් කළා. හැබැයි මම දන්න විදිහට තවම විශ්‍රාම බෙටුපක් දීලත් නැහැ, විශ්‍රාම ගන්නලත්
නැහැ. ඒක හොඳයි ව නැත්තම්.
එතකොට එතුමියගේ පැමිණීම සහ පිටවීම කිසිදු අපේ අමාත්‍යාංශ සමග සම්බන්ධතාවයකින් තොරව තමයි
තිබුණේ.
ඒ කියන අවස්ථාවේදී එතුමියට කිසිම චෝදනාවක් එල්ල වෙලා තිබුණේ නැහැ.
මා ඉතා පැහැදිලිව කියන්නේ ඔබතුමාට, ඒ කියන අවස්ථාවේ ඇයට චෝදනාව එල්ල වී තිබුණා. මේ ආණ්ඩුවට එරෙහිව පළමුම මේ ආණ්ඩුව බත් වුණාට පසුව වංචා දූෂණ පිළිබඳ විශාලතම ආන්දෝලන තුඩුදුන් පළවෙනිම ගනුදෙනුව තමයි ඇවන්ගාඩ් ගනුදෙනුව. එනිසා ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳ නිලධාරීන්ගේ නාමලේඛන, ඒට සම්බන්ධ වූ අය පිළිබඳව ඕනතරම් මාධ්‍ය හරහා වාර්තා වෙලා තිබුණා. ඇය කට උත්තර සඳහා කැඳවලා තිබුණා. ඊට පසුව තමයි ඇය අතිරේක ලේකම්වරිය බවට පත් වුණේ ඔබතුමාගේ අමාත්‍යංශේ. ඔබතුමා මුණ ගැසුණාට පසු ඔබතුමා කිව් පරිදිම මා කියන්නේ එතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. රාජ්‍ය මා කියන ඔබතුමා කියවල ඔබතුමාට පත්වීම පිළිබඳ වගකීමක් නැහැ කියලා. හැබැයි අත්තරලා තිබෙන්නේ කවුද මේ වගකීම? රාජ්‍ය සේවක කොමිසම් සභාව. රාජ්‍ය සේවක කොමිසම් සභාව මේ සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා. රාජ්‍ය සේවක කොමිසම් සභාව මේ අඳුරේ අතපත ගාන කාමරයකට වෙලා ඉන්න සභාව බවට පත් වෙන්න බෑ සමාජයේ චලනයන් පිළිබඳව. මොකද රාජ්‍ය සේවක කොමිසම් සභාව තේරුම් ගත යුතු තිබෙනවා. එම කොමිසම් සභාවට පැවරී තිබෙන මොන ජනවරමද? ජනවරමක් තිබෙන ආණ්ඩුවට පමණක් නෙමෙයි. එම කොමිසම් සභාව තේරුම් ගත යුතු තිබෙනවා තමන්ට පැවරී තිබෙන ජනවරමේ හරය. ඒ ජනවරම ඇතුළේ තිබෙන දූෂිතයන්ට දඬුවම් දීම සහ දූෂණ වළක්වා ගැනීම. ඒ නිසා රාජ්‍ය සේවක කොමිසම් සභාව තමන්ගේ අනපන සීමාව ඇතුළේ පමණක් නෙමෙයි. මේ ජනවරමේ ගුණසුමදත් රාජ්‍ය සේවක කොමිසම් සභාව හඳුනා ගන්න ඕනකම තිබෙනවා. මේ කරුණ වලින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය සේවක කොමිසම් සභාව එම ගුණ සුවඳ හඳුනාගෙන නැති බව. මම තවත් එකක් කියන්නම්. සංචාරක වෘත්ති හා පුහුණු කටයුතු ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහත්මයා. ඔහුගේ අමාත්‍යංශයට ජීප් රථ දෙකක් ගෙනාවා මිලියන 52යි. කෝටි 500 පන්ලා කෝටි 5 ලක් පන් කෝටි 20 ලක්ෂය. අපේ සාමාන්‍ය මේ ඕනෑම රාජ්‍ය ආයතන වාහන මිලදී ගැනීමේදී භාවිතා නොකරන ලද වාහන මිලදී ගැනීම තමයි ප්‍රතිපත්ති. බ්‍රෑන්ඩ් නිව් වාහන ගේන්න ඕන. හැබැයි මේ වාහන දෙක බලපත්‍ර විසින් වෙනත් පුද්ගලයන් විසින් ගෙනෙන ලද ජීප් රථ දෙකක්. ඒ ජීප් රථ දෙක අමාත්‍යංශ විසින් මිලදී ගත්තා. එහෙම මිලදී ගන්න අයිතියක් නෑ අමාත්‍යංශයට. අමාත්‍යංශ වාහන කැඳවන්න ඕන නියමිත ඒජන්තවරේ කරා නියමිත බ්‍රෑන්ඩ් නිව් වාහන කැඳවන්න ඕන ගන්න ඕන. හැබැයි එසේ නොගෙන බලපත්‍ර වලින් වාහන අර බදු නිදහස් බලපත්‍ර හරහා ගෙන්නපු වාහන දෙකක් මෙම අමාත්‍යංශයට මිලදී ගත්තා. එතන වියදම මිලියන 52යි පන් කෝටි 20 ලක්ෂයයි. මොකද්ද කරේ? ඒ අවස්ථාවේදී ඒ වෙනුවෙන් වාහන දෙකක් ගැනීමට කටයුතු කිරීමේදී එම අමාත්‍යංශ ලේකම් විසින් අදාළ මිලදී ගැනීම දූෂිත අයුරින් සිදු කළ බැවින් ඊට මුදල් ගෙවීමට එකඟ නොවූ ප්‍රධාන ගණකාධිකාරීවරියට ස්ථාන මාරුම් දුන්නා. දැන් මොකද මේ කරන්නේ? ගණකාධිකාරීතුමිය කියනවා මේකට මම අත්සන් කරන්නේ නැහැ, මේ මුදල් ලබා දෙන්නේ නැහැ කියලා. හැබැයි මොකද කරන්නේ? එතුමිය ස්ථාන මාරු කරනවා. ඉතින් දැන් මොකද මාරු කරලා අවසන්? දැන් මොකද සිදු වී තිබෙන්නේ? මේ දූෂණයන්ට එරෙහිව රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීමේදී ඒ රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ සහ රාජ්‍ය සේවක කොමිසම් සභාවේ කාර්යභාරය. හැබැයි දැන් ඉතාල හොඳින් කරුණු පෙන්නුම් කරමින් තිබෙනවා රාජ්‍ය සේවක කොමිසම් සභාව හෝ ආණ්ඩුව හෝ එම නිලධාරීන් ආරක්ෂා කරගන්න සමත් නැති බව. දැන් ඔබ මම අහන්න කර සභාපතිතුමනි, නැමත ගණකාධිකාරීවරයෙක් මේ තීරණය ගනීද? නැවත ගණකාධිකාරීවරු දූෂිත වවුචරයකට අත්සන් නොකර ඉඳීවිද? නැවත අමාත්‍යංශ අතරේක ලේකම්වරේ දූෂිත ගණදෙනුව ප්‍රතික්ෂේප කරයිද? ප්‍රතික්ෂේප කරපුවාට ඇයට ස්ථාන මාරු වෙන්න සිද්ධ වෙනවන? ප්‍රතික්ෂේප කරපුවාම ඇයට සංචිතය තල්ලු කරනවන? ප්‍රතික්ෂේප කරපුවාම ඇයට වෙනත් දඬුවම් ලබා දෙනවන? මොකද මේ තිබෙන්නේ? ඒ නිසා අද තමුන්නාසලක රාජ්‍ය පාලනයත් රාජ්‍ය සේවක කොමිසම් සභාවත් දූෂිතයන් ආරක්ෂා කිරීමේ දූෂිතයන්ට දිරිගැන්වීමේ ක්‍රියාවලිය බවට පත් වී තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සේවක කොමිසම් සභාව මේ පිළිබඳ වඩාත් වැඩියෙන් සැලකිල්ලක් කරන්න ඕන. අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ ගෞරවය, ඔවුන්ගේ අභිමානය, ඔවුන්ට පැවරී තිබෙන වගකීම් නිසි පරිදි ඉටු කිරීමේදී ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීමක් රාජ්‍ය සේවක කොමිසම් සභාවට තිබෙනවා. එම වගකීම අත්හැරලා තිබෙන බව තමයි මෙම කරුණු හරහා පෙන්නුම් කරමින් තිබෙන්නේ. ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති ගරු සභාපතිතුමනි, පොලිස් කොමිසම් සභාව කෙරෙහි 80,000කට අධික පිරිස් බලය සහිත පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොමිසම යටතේ පාලනය වන්නේ 4000කට අඩු සහකාර පොලිස් අධිකාරු තනතුරින් ඉහළ තනතුරු දරන නිලධාරීන්නි. පොලිසිය මුළු නිලධාරිමයි තුලත් නැහැ. අනිත් නිලධාරීන්ගේ බදවා ගැනීම, මාරු කිරීම, උසස් කිරීම පොලිස්පතිවරයාට පවරපු අතර පොලිස් කොමිසම සභාව ඍජු ලෙස වග කියන්නේ 4000කට ආසන්න උසස් නිලධාරීන්ට විතරයි. පොලිස් කොමිසම සම්බන්ධයෙන් පවතින යථාර්ථයන්ද රාජ්‍ය සේවා කොමිසමට දෙවනි වන්නේ නැත. පොලිස් සේවයේ බඳවා ගැනීම, උසස් වීම, විනය පරීක්ෂණ පොලිස් කොමිසම සතුව පැවතියද නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නිර්දේශ මත එනම් අමාත්‍යවරයාගේ නිර්දේශ මත උසස් වීම ලබා දීමේ නාමලේඛනයක් අමාත්‍ය අනුමණ්ඩල සයි මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට සලහා යොමු කර ඇත. මා ගාව තිබෙන නාමලේඛනේ අපි එකක් පිළිගන්නවා. ගරු සභාපතිතුමනි, පෞගේ කාලේ පුරාවටම දේශපාලන මැදිහත් වීම සිදු වුණා නම් ඒ වැඩිම මැදිහත් වීම සිදු වෙන්නේ හැමදාමත් පොලිසියට. ඇයි පොලිසියට එහෙම සිදුවන්නේ? දේශපාලකයාගේ කරන දූෂිත ක්‍රියාවන්, ඔහුගේ කරන අපරාධයන්, ඔහුගේ පළාතේ තමන්ගේ අධිකාරි බලය තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ට පොලිසිය වොමනයි. ඒ පොලිසිය වොමනාව නිසා හැමදාමත් මේ පොලිසිය වලට විශාලම බලපෑම අසාධාරණේ පොලිස් නිලධාරීන්ට සිදු වී තිබෙනවා දේශපාලන හේතු කොටගෙන. ඒ නිසා හැමදාමත් ලංකාවේ ආණ්ඩුවක් ඇවිල්ලා නව ආණ්ඩුව බලයට පත් වුණාට පසුව මේ අසාධාරණයට පත් වූ පොලිස් නිලධාරීන් පිළිබඳව දුක්ගැනවිලි ඉදිරිපත් කරන්න අවස්ථාවක් දීලා ඔවුන්ට සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රයත්න දරනවා. ඒක පිළිබඳ අපේ විරෝධයක් නැහැ. මොකද අපි දන්නවා පොලිසිය විශාල පීඩනයකට ලක් වෙනවා, විශාල තර්ජනයකට ලක් වෙනවා, විශාල අසාධාරණයකට ලක් වෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුව වලින් අසාධාරණයට පීඩනයට ලක් වුණාට පසුව ඔවුන්ට සාධාරණීකරණය කිරීම අලුත් ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ ඔවුන්ගේ වගකීම. ඒ පිළිබඳ අපි පිළිගන්නවා. හැබැයි ඒකේ ක්‍රමවේදය මොකද්ද? අපිට තිබෙන ප්‍රශ්නේ එතන තිබෙන්නේ. ඒකේ ක්‍රමවේදය කුමක්ද? දැන් පොලිස් කොමිසම සභාවක් තිබෙනවා. දැන් පොලිස් නිලධාරියකට පහුගිය කාලේ අසාධාරණ සිදුවී තිබෙනවා නම්, අයුක්තිය සිදුවී තිබෙනවා නම්, ඔහු පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළ යුතු තිබෙනවා. පොලිස් කොමිසම විසින් ඒක විභාගයට ලක් කරලා ඔවුන්ට ඒ පත්වීම ලබා දිය යුතු නැද්ද? උන්ට අසාධාරණයක් විලා තිබෙනවා නැද්ද කියලා නිශ්චය කොට ඔහුට ඒ ලබා දීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මේ අසාධාරණ ලක් වූ අය පිළිබඳව සාධාරණ ඉටු කිරීමේ වගකීම තිබෙන්නේ පොලිස් කොමිසම සභාවමයි. ඒ නිසා එක් එක් නිලධාරියා වෙන වෙනම පොලිස් කොමිසම් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ යුතුයි. හැබැයි පොලිස් කොමිසම් සභාවේ අභියාචනයක් ඉදිරිපත් කරන වෙනුවට සිද්ධුනේ මොකද්ද? සිරිකොත මූලස්ථානයේ පිහිටවා තිබෙන අසාධාරණ ලක් වූ පොලිස් නිලධාරීන්ගේ පැමිණිලි විභාග කරන මධ්‍යස්ථානට පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. දැන් පොලිස් කොමිසම් සභාවට ඉදිරිපත් වූ අභියාචන සිරිකොත මූලස්ථානයට ලැබෙන්නේ කොහොමද? මේකද තමුන්නාන්සේලාගේ රාජ්‍ය සේවයේ පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙල? ඒ විතරක් නෙවෙයි, ඒ පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරා. සාකච්ඡාවට බඳුන් කරලා අසාධාරණ ලක් වූවන්ගේ නාමලේඛනයක් ඇදුවා. සමහර අය විශ්‍රාම ගිහිල්ලා තිබුණා. ඔවුන්ට විශ්‍රාම ගිය නිලධාරීන්ගේ මාගව තියෙන ලේඛන සම්පූර්ණ 129 ක ලේඛනය. මේ අයගේ සමහර උසස් වීම ලබා දෙන්න යෝජනා කරලා තිබුණා. වැටුප් වර්ධක ලබා දෙන්න යෝජනා කරලා තිබුණා. 129 ගරු සභාපතිතුමනි සිරිකොත මූලස්ථානයෙන් සකස් කරලද එතන ඉන්නවා. මාදාන කමිටුව මාගව තිබුණ කමිටුවේ නාමලේඛනේ මේ කමිටුවෙන් පත් කරලා මේක කැබිනට් මණ්ඩලයට යොමු කරා. දැන් කැබිනට් මණ්ඩලය මේකට අනුමැතිය ලැබුණා. කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණාට පස්සේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව පොලිස්පතිවරයා විසින් මේ දැන් පොලිස් කොමිසම් සභාව වෙත යොමු කොට තිබෙනවා. මේ ක්‍රියාවලිය සාධාරණනේ. ඔව්, ඔබතුමාට
අවසර ඇතුව ඔතුමා ඔබතුමා කියපු ඒ ක්‍රියාවලියේ දෝෂයක් තිබ්බා. ඒක සිදුනේ එහෙම නෙවෙයි. දේශපාලන පරිගැනීම් වලට ලකුවන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වලා තිබ්බා. ඒ ලේඛනය තමයි ඊට පස්සේ කැබිනට් මණ්ඩලය මගින් පත් කරපු ත්‍රිපුද්ගල කමිටුවක්, ඒකේ හිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්
ලේකම්වරු දෙන අමාත්‍යාංශ දෙකකින්, ඒ කියන්නේ නීති හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පත් කරපු අතිරේක ලේකම්වරු දෙන්නෙක්. ඒ තුන්දෙනා තමයි කටයුතු කරේ. දේශපාලන නියෝජිතින් එතන හිටියේ නැහැ කොයි අවස්ථාවක.
ඔව්, දේශපාලන නියෝජිත හිටියේ නැහැ. නමුත් මේ අභියාචන ඔක්කොම අපි සිරිකොතට ඉස්සෙල්ලා සිරිකොතට මම සිරිකොත පත් ප්‍රසිද්ධ කිව්වනේ අසාධාරණ ලක්වියගේ ලේකන ඉදිරිපත් කරන්න කියලා. මේ ඉදිරිපත් කරන්න කියලා ඒ අනුව ගුරුවරුන්ගේ ලේකනයක් ආවා. ඒ ගුරුවරුන්ගේ ලේකනය මේ අමාත්‍යාංශයට ඇරියා. මා පැටලෙන්නේ නැහැ. ඔබතුමාගේ පිළිතුරු කතාවෙත් දෙන්න. මා අවසානයේදී කියන්නේ මෙච්චරයි. හරි, දුක්ගැනවිලට කමිටුවක් පත් කරා. හරි. දැන් මම කියන්නේ ඊට පස්සේ දැන් මෙතනින් 129 දෙනෙක් මා ගාව තියෙන ලැයිස්තුව ගරු සභාපතිතුමනි මේ ලැයිස්තුවේ 129 දෙනාගේ නාම ලේඛනත් සමහර අය මා ඉතාවක කීමින් කියනවා. ඒ අය දේශපාලන පළිගැනීම් නෙවෙයි. සමහර අය විනය විරෝධී ක්‍රියාවලට අහුල් වෙච්ච අය. උසාවියේ නඩු තියන අය. මම වගකීමෙන් කියන්නේ. මම ඔබට ඕන නම් ආලේකට දෙන්න මේ වෙලා නැති නිසා එක් එක් නම් වෙන වෙනම කියන්නේ. සමහර අය තමාර දූෂිත නිලධාරී. සමහර අය තමුන් ආසල දුක්ගෙන විලි ඉදිරිපත් කළා තියෙනවා. පැවති ආණ්ඩුවෙනුත් අනවශ්‍ය ප්‍රොමෝෂන් අරගෙන. ඒ කියන්නේ වැඩි ප්‍රොමෝෂන් නෙහිකුත් අරගෙන මේකිනුත් තව ප්‍රොමෝෂන් එකක්. ඒකේ දුක්ගෙන විලි තමයි ප්‍රොමෝෂන් එකක් දීම ඇත්ත ගත්තොත්. හරිද? මේ මෙහෙම තියෙනවා. මම දන්න නිසා මේ කියන්නේ. නැත්නම් මේ 129 කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසුව පොලිස් ප්‍රතිවරයා විසින් පොලිස් කොමිසම් සභාවට යොමු කරනවා. දැම්මම අහන්නේ පොලිස් කොමිසම් සභාව තමන් වෙත ආපුවම කැබිනට් මණ්ඩලයේ විසින් අනුමත කරන ලද ලේඛනයක්. මොකද පොලිස් කොමිසම් සභාව කොමිසම් සභාවට දුක්ගෙනවිල්ල ආවට පස්සේ ඒ දිස බලන ආකාරයක්. ඒතකොට ඒක සාධාරණ බලලා විභාගයට ලක් කරලා බලන ආකාරයක්. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව පොලිස් ප්‍රතිවරයා විසින් කොමිසම් සභාවට මේ නාමය 129 යෝජනා කරවට පසුව ඒ දෙස බලන ආකාරයක් වෙනස්. ඒ නිසා මෙය නැවත සුපුරුදු පරිදි අර දේශපාලන පරිගැනීම් කියන ලේබලයට මුවා වී කරන අසාධාරණ ක්‍රියාවක්. මම නැවතත් කියනවා පොලිසිය හැමදාමත් අයුක්ත සාධාරණ ලක්වී තිබෙන හැම පාලකයන්ගෙම එනිසා උන්ට සාධාරණ ඉටු වී තුයි. හැබැයි සාධාරණ ඉටු වීම සඳහා ඊටමත් සාධාරණ ක්‍රමවේදයක් අපි අනුගමනය කළ යුතු තිබෙනවා. මේ ක්‍රමවේදයේ කිසිසේත්ම සාධාරණ ක්‍රමවේදයක් නොවන බව තමයි මා පෙන්වා දෙන්නේ. ඉතින් පොලිස් කොමිසම තම අවධාරණය කරනවා මේ පිළිබඳව කටයුතු කරන්න කියලා. ඊළඟ පොලිස් කොමිසමේ මා සමාවෙන්න මේ නම් කියන්නේ මේ වගේ මේවා ඉලිදරව් කරගන්න ඒ නිලධාරීන්ට මම කිසිසේත්ම පෞද්ගලික අපහාසයක් මා සමහර අය දන්නේ නැහැ. ඔවුන් එකමට පෞද්ගලික කෝපයක් නැහැ. නමුත් මේ ආයතනයන් ශක්තිමත් කරගැනීමේ දිශාවෙන් අපි කල්පනා කරනවා නම් මා කියන්නම් පොලිස් කොමිසමේ අධ්‍යක්ෂක සමන් දිසානායක මහින්ද රාජපක්ෂෝක ආරක්ෂක මස්සන්ගේ ජේසස් ලේකම් වශයෙන් අවන්ගාඩ් සම්බන්ධ නීති විරෝධී නිර්දේශ ලබා දුන් කෙනෙක්. එයා තමයි අවන්ගාඩ් එකට නීති විරෝධී නිර්දේශ ලබා දුන්න කෙනෙක්. ඉතියා පොලිස් කොමිසමේ අධ්‍යක්ෂවරයෙකුට පත් වෙනවා. කොහොමද මේ වෙන්නේ? ඉත මෙතන ඇති වෙලා තිබෙන තත්ත්වය. ඒ නිසා මේ කොමිෂන් සභාව යලි අර 19 වෙනි සංශෝධනයේ සම්මත කිරීමේදී මේ පාර්ලිමේන්තුවේ ඇතුළත් වෙච්ච සාකච්ඡා රාජ්‍ය සේවය සහ පොලිස් සේවය ස්වාධීන කිරීමේදී ජනතාව තුළ තිබුණු අපේක්ෂාවන් මුළුමනින්ම සා අපේක්ෂාවන් ඉටු කරන වෙනුවට ඒ අපේක්ෂාවන් බිඳ වැටීමේ දිසාවර තමයි මෙහි ක්‍රියාවලියක් මේ අඩංගු වී තිබෙන කණ්ඩායම් පිළිබඳවත් අපිට හැඟෙමින් යන්නේ. ඊළඟ කරු කතානායකතුමනි ඔබතුමාගේ මම අවධානය යොමු කරන්න කැමති මානව හිමිකම් කොමිසම් සභාව පිළිබඳ. ඇත්තට මානව හිමිකම් කොමිසම් සභාව මා දන්නේ නැහැ. අපේ රටේ මානව හිමිකම් උල්ලංඝන වීම පිළිබඳව විවිධ නිර්දේශයන් ලබා දී තිබෙනවා. හැබැයි ඒ ප්‍රමාණවත් නැහැ. ඒ නිර්දේශයන් කිසිසේත්ම බලයක් සහිත නිර්දේශයක් බවට පත් වෙලා නැහැ. මානව හිමිකම් කොමිසමෙන් ලබා දෙන නිර්දේශය කොතනක හෝ රාජ්‍ය නිල රාජ්‍ය ආයතනයකදී ඒක බලවත් ලියවිල්ලක් හැටියට උපයෝග කරගන්නේ නැහැ. ඒක නිකන් අර සිදුවීමක් සිදු වුණාට පසුව ඒ පුරවැසියාට ගිහිල්ලා මානව හිමිකම් කොමිසම හරුවේ හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තමන්ගේ සිත නිමා ගැනීම සඳහා මොකද විශාල කරදරයක් වුණාම අපි ගිහිල්ලා පන්සලේ බෝධි පූජාවක් පවත්වනවා වගේ කාට හරි මානව හිමිකම් උල්ලංඝනය සිදු වුණාට පසුව නිකන් ඔහේ පැමිණිලි කරලා හිත හදාගන්න මධ්‍යස්ථානය බවට පත් වී තිබෙනවා. එහි ලබා දෙන කිසිදු නිර්දේශයක් කිසිසේත්ම කවුරුවත් ඇගැයීමකට භාජනය කරන්නේ නැහැ. ඇතිතරම් ගරුක සභාපතිතුමනි පෙස්සම් කාර්ය සභාවට ඉදිරිපත් කරපු පෙස්සම් කරුවන් එනවා. ඒ පෙස්සම් කරුවන් ඉදිරිපත් කරන ගොඩක් ඒවා තමයි මට මේ පිළිබඳ මානව හිමිකම් කොමිසමෙන්ද නිර්දේශයක් ලබා දී තිබියදී තමයි මට මේක සිදු වී නැත්තේ. එනිසාද මානව හිමිකම් කොමිසම අර සිත නිවන තැනක් විතරක් බවට පත් වී තිබෙනවා. ඒ කිසිසේත්ම අසාධාරණට ලක් වූ කෙනාගේ වමනාවන් ඉටු කර මධ්‍යස්ථානය බවට පත් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි. මානව හිමිකම් කොමිසම සභාව මා හිතනවා උන්ට කාර්යභාරයක් තිබෙනවා. මේ රටේ ගම්වල සාමාන්‍ය පුරවැසියන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න ඕනකම තිබෙනවා. සාමාන්‍ය පුරවැසියන්ට මානව තමන්ගේ හිමිකමක් උල්ලංඝනය වුණාට පසුව ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලා කිරීමට හැකියාවක් තිබෙනවාදයි කියලාවත් අවබෝධයක් නැහැ. ඔවුන් හිතනවා සමහර අයිතීන් උල්ලංඝනය වුණාම ඔහු විතර ඒක දේශපාලනයට විසඳලා දෙන්න පුළුවන්. සමහර අයිතීන් හැමදේට පොලිසියට විසඳලා දෙන්න පුළුවන්. සමහර සිද්ධීන් සමහර තැන්වල ගමේ ඡන්දයට විසඳලා දෙන්න පුළුවන් කියලා හිතනවා. සමහර ඒවා අධිකරණයට විසඳලා දෙන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි ඊට වඩා වැඩි මේ මානව හිමිකම් කොමිසම් සභාව හමුවට මේ පුරවැසියන්ට යන්න තියෙන අවස්ථාව සලසා දෙන්න ඕන. ඒ නිසා මානව හිමිකම් කොමිසම් සභාව මේට වඩා ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් ලබා දීමේ ක්‍රියාදාමයකට අවතීර්ණ විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද සාමාන්‍ය ගම්වලින පුරවැසියන්ට ඒ පිළිබඳ තියෙන ඉතාමත් අඩු අවබෝධය. ඊළඟ ඔබතුමාගේ අවධානය යොමු කරනවා මම විගණන සේවා කොමිසම් සභාව කෙරෙහි. ගරු කතානායකතුමනි, පෞගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ අපි ප්‍රතිපත්ති ප්‍රකාශන අවශ්‍යලා බැලුවොත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන විශේෂම සාකච්ඡාවට බඳුන් වෙච්ච දේ තමයි මේ රාජ්‍ය මුදල් විගණනයේ පිළිබඳව අපි දක්වන දායකත්ව සහ අවධානය පිළිබඳ ප්‍රශ්නේ. එනිසා විශාල සාකච්ඡාවක් ගොඩනැගිලා තිබුණා අපේ රටේ විගණනය පශ්චාත් මරණ පරීක්ෂණයක් වගේ කියලා. සිදුවීම සිද්ධ වුණාට පසුව හොයලා බලලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. එනිසා සිදුවීම වළක්වා ගැනීම සඳහා කිසිසේත්ම මානවීකම් කොමිෂන් සභාව කිසිසේත්ම විගණන දෙපාර්තමේන්තුවට මැදිහත්වීමක් නැහැ. එනිසා එක මැරිච්ච දේ පිළිබඳව විගණනය කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ කියලා ලොකු චෝදනාවක් තිබුණා. ඒ නිසා පහුගිය මැතිවරණ ප්‍රකාශනවල තමුන්නාසල විසුණුත් ඇතුළත් කරලා තිබුණා විගණනයේ ශක්තිමත් කිරීම පිළිබඳව. ඒ සඳහා විගණන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම තමයි වැදගත්ම කාර්යභාරය බවට පත් වී තිබුණේ. හැබැයි අද සිද්ධ වෙලා තිබෙන මොකක්ද? පසුගිය නොවැම්බර් මාසයේ විගණන කොමිෂන් සභාව ස්ථාපිත කරා. තාමත් ඒ කොමිෂන් සභාවට ක්‍රියාත්මක වීම ප්‍රධානම පරිදි 50ක් සම්මත වෙලා නැහැ. දැන් 50ක් නැති කොමිෂන් සභාවක් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ගරු සභාපතිතුමනි විගණන කොමිෂන් සභාව සඳහා මාසිකට මිලියන 2.5ක එකෙන් ලක්ෂ 25ක පිරිවැයක් දරනවා. විගණන කොමිෂන් සභාව පවත්වාගෙන යාම වෙනුවෙන් මාසකට ආසන්න වශයෙන් ලක්ෂ 25ක පිරිවැයක් දරනවා. හැබැයි දැන් සිදුවිලා තිබෙන්නේ මොකක්? මාස 21 25ක මාසකට ලක්ෂ 25ක පිරිවැයක් දරමින් මාස ගණනාවක් කිසිදු කාර්යභාරයක් නැති විගණන කොමිෂන් සභාවක් තිබෙනවා. දැන් හරිනම් මොකද්ද තියෙන්නේ? දැන් හරිනම් විගණකාධිපති මාට පැවරී තිබෙනවා විගණන කොමිෂන් සභාව විගණනය කරන්න. ඔහුගේ මුදල් වලට මොකද සිදුවී තිබෙන්නේ? මුදල් වලින් අරන් තිබෙන ප්‍රතිඵලය මොකක්ද? ඒ නිසා දැන් ඇත්ත ගත්තොත් විගණන විමසුමක් විගණන කොමිෂන් සභාවට ඉදිරිපත් විය යුතු තිබෙනවා. ඒ තත්ත්වයට පත් වී තිබෙනවා. මා දන්නවා එහි ඉන්න ඉතාමත් දේශ්ඨ ඉතාමත් මේ ශේෂ්ත්‍රය පිළිබඳ අධ්‍යක්ෂින් තිබෙන නිලධාරි ඉන්නවා. ඔවුන්ට තපෝස්තාවයකට මුහුණ දී තිබෙනවා. ඔවුන් නිකම් වාඩි වෙලා පඩියක් ගන්න එක සමහර අය ඒකට කැමැත්තෙන් ඉන්නවා. හැබැයි බොහෝ ගෞරවයක් සහිත රාජ්‍ය සේවයට ඉන්න නිලධාරීන් Tamanට පින්පඩි ගන්න කැමති නෑ. හැබැයි අද විගණන සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් පින්පඩි ගන්න වෙලා තිබෙනවා. ඒක ඔවුන්ගේ කැමැත්ත නෙවෙයි. ඒක ඔවුන්ගේ වෘත්තීය ගරුත්වයටත් ඔවුන් පිළිබඳ තිබෙන අභිමානයටත් කරලා තියෙන මහා කෙලලක්. ඇයි තමුන්වන්සලා විගණන කොමිෂන් සභාවට සම්මත කරලා දෙන්නේ නැත්තේ? කැබිනට් මණ්ඩලයට අවස්ථා දෙකක් ගියා. ඒක යොමු කරා නැවත සරත් අමුණුගම ඇමතුම ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇමතිවරු ඉන්න කමිටුවකට යොමු කරා. ඒ කමිටුවේ නිර්දේශ නැවත ආවා කැබිනට් මණ්ඩලයට. නැවත ඒක චරිතරත්වත් මැතිතුම ඉන්න කමිටුවකට යොමු කරා. මොකද මේ වෙමින් යන දේ? මේ විගණන කොමිෂන් සභාව පනත සකස් කරලා තිබුණු පනත. මේ සකස් මේක දින 100 ඇතුළේ තමුන්වන්සලා සම්මත කරලා දෙනවා කියලා සම්මත කරපු පනත. හැබැයි දින 100 ඇතුළේ සම්මත කරගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා අපි පිළිගන්නවා. මොකද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කිරීමෙන් පසුව තමයි විගණන කොමිෂන් සභාව පනත සම්මත කළ යුතු වන්නේ. එනිසා ඒ දින 100 ඇතුළත කරගන්න බැරි එක පිළිබඳ අපිට අවබෝධයක් තිබෙනවා. නමුත් ඉන්පසු මේ ගත වින්ද පිළ කාලේ සාධාරණ කාලයක් නෙවෙයි. ඇයි? ඇයි තමුන්වන්සලා මේක ප්‍රමාද කරන්නේ? අද විගණන කොමිෂන් සභාව පනත සම්මත නොවීමේ හේතු කොටගෙන මුළුමනින්ම විගණන ක්‍රියාවලිය අඩපණ වෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේකේ ප්‍රධාන අරමුණ බවට පත් වී තිබෙන්නේ මොකක්ද? ගරු සභාපතිතුමනි, ප්‍රධාන ගැටළු දෙකක් පිළිබඳව මෙතන සංවාදෙ මතුවලා තිබෙනවා. එකක් තමයි විගණන කොමිෂන් සභාවට කෙලින්ම පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කළ යුතුයි කියන යෝජනාවක් මේ පනතට ඇතුළු වී තිබෙනවා. අපි කියන එක තමයි සාධනීය යෝජනාව. විගණන කොමිෂන් සභාව සියල්ල විගණනයට ලක් කිරීමට භාජනය කරනවා නම් උන්ගේ ස්වාධීනත්වය තහවුරු කරන්න ඕනකම තියෙනවා නම් එය පාර්ලිමේන්තුවෙන් වෙන් කරන ද මුදල් වලින් තමයි ඔවුන්ගේ ස්වාධීනත්වය තහවුරු කරන්න පුළුවන්කම තිබෙන්නේ. මූල්‍යම ස්වාධීනත්වය. එහෙම නැතුව තමුන්වහන්සේලා දෙකින් දෙකටම කරන විගණන කොමිෂන් සභාව භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලා ගත යුතුයි කියලා. ඒ නිසා භාණ්ඩාගාරයට අනියත බලයක් ලැබෙනවා විගණන කොමිෂන් සභාව මෙහෙවන්න. ඇයි? මුදල් ලබා දීම හරහා, පාසුකම් කප්පාදු කිරීම හරහා විගණන කොමිෂන් සභාව දුර්වල කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කිරීම සඳහා තමයි විගණන කොමිෂන් සභාව දිගින් දිගටම ඒ පනත හරහා ඉල්ලා සිටින්නේ. තමුන්වහන්සේලාට එකඟතාවයක් මා දන්න මුදල් අමාත්‍යාංශයෙන් නිර්දේශවල තිබෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් නිර්දේශවල තිබෙනවා එයට එකඟතාවයක් පළ කරන්නේ නැහැ. භාණ්ඩාගාරයේ මුදල් ලබා ගත යුතුයි කියලා. එයි විගණන කොමිෂන් සභාවට කර සභාපතින වඩාත් යෝග්‍ය වන්නේ ඍජුවම පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කිරීම නේද? ඒකනේ වඩාත් වැදගත්කම තිබෙන්නේ. හැබැයි එසේ වෙනුවට ඒක භාණ්ඩාගාරයේ මුදල් වෙන් කිරීම පිළිබඳව සාකච්ඡාව ප්‍රධාන ගැටලුව බවට පත් වී තිබෙනවා. දෙවනි ගැටලුව බවට පත් වී තිබෙන්නේ අධිභාරයේ පැනවීමේ බලය පවරන්නේ කාටද කියන එක. අධිභාරයේ පැනවීමේ බලය, ඒ කියන්නේ ගරු සභාපතිතුමනි, යම් රාජ්‍ය මුදල් අවභාවිතාව සිදු වූවා නම් ඒ අවභාවිතාව කරන ලද පුද්ගලයාගෙන් අය කිරීමේ බලය. ඒක බලයක් දෙන්න ඕන. මොකද රාජ්‍ය මුදල් පිළිබඳව නිලධාරීන්ට විශාල වගකීමක් තිබෙනවා. ඒ නිලධාරීන් රාජ්‍ය මුදල් හැසිරවීමේදී යම් අවභාවිතාවක් සිදු වී තිබෙනවා නම් එම අවභාවිතාව පිළිබඳ අවභාවිතාවේ මුදල් යෙදවීම නැවත අය කිරීමට අවශ්‍ය වෙන නීති ප්‍රතිපදන සම්පාදනය විය යුතු තිබෙනවා. හැබැයි දැනුත් ඒ අධිභාරය තිබෙනවා. 1994 සිට මේ අධිභාරය තිබෙනවා. මේ අධිභාරය තියෙන්නේ කාටේද? අමාත්‍යාංශයේ ලේකම්වරයා අතේ, ප්‍රධානම ගණන් දීමේ නිලධාරියා අතේ, අමාත්‍යාංශයේ ප්‍රධානම මූල්‍ය බලධාරියා අතේ අධිභාරය පැනවීමේ බලය තියෙනවා. ඒකම සාධාරණ වෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමා එකක් අහනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා ඉන්නවා එකක් කියන්න අමාත්‍යංශ ලේකම්වරයා අතේ තිබෙන අධිභාරය පැනවීම හරහා රාජ්‍ය මුදල් අවභාවිතාව මේ වීම හේතු කොටගෙන කවරගෙන්ද කවදාද මුදලක් අය කරගෙන කවදාවත් අය කරගෙන නැහැ එයි ප්‍රධාන ගණන් දිවි නිලධාරියා වුණා මූල්‍ය පිළිබඳ ප්‍රධාන බලධාරියා වුණා ඒ බලධාරියාට අධිභාරය පැනවීමේ බලය ලබා දීමෙන් කිසිසේත්ම ගරු සභාපතිතුමනි මුදල් අවභාවිතාව යෙදීමට යම් අය කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ නිසා ඒකට කළ යුත්තේ කුමක්ද ඒකට කළ යුතු වන්නේ අනිවාර්ය ලෙස ඒ ස්වාධීන ආයතනයක් වෙත පැවරිය යුතු තිබෙනවා මෙන්න මේ පිළිබඳ අද ගමුනාසලගේ පනත ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා මෙම අධිපාර පැනවීමේ බලය අපි විශ්වාස කරනවා මෙම අධිභාර පැනවීමේ බලය විගණකාධිපතිවරයා ඒ හරහා කමිසු සභාවට අභියාචනයක් ඉදිරිපත් කොට විභාග කිරීමේ අවස්ථාව මා දන්න මේ පනත තිබෙනවා විගණකාධිපතිවරයා විගණන කමිෂමේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකුගෙන් සැදුම්වත් තුන්දෙනෙකුගේ කමිටුවකින් ඕනනම් මේක නැවත අභියාචනය ලක් කරන්න පුළුවන් මොකද අධිභාරය පැනවීම අසාධාරණ සිදු වී තිබෙනවා එනිසා මේ අධිභාර පැනවීමේ බලයක් මේ පනත සම්මත කිරීම සඳහා ප්‍රමාද කරමින් තිබෙනවා ඒ ප්‍රමාද කිරීම හේතු කොටගෙන මොකද සිදු වී තිබෙන්නේ පරණ පුරුදු පරිදිව යලි යලි අපේ රටේ රාජ්‍ය මුදල් අවභාවිතාව යෙදීම සුබල දසුන බවට පත් වී තිබෙනවා තමුන්නාසෙලා ජනවාරි මාසයේ 8 වෙනිදාට පෙර දෙන ලද එකඟතාවය ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාව දෙන ලද ජනවරමට මුළුමනින්ම පටහැනිව තමයි මේ විගණන සේවා කොමිසම සභාව පනත සම්මත කිරීමෙන් වැළැක්වීම වටේ යවනවා කැබිනට් මණ්ඩලයේ දෙපාරක් එනවා අමුණුගම මහත්මයා ඉන්න කමිටුවකට එනවා චරිතරත්වත් මහත්මයා ඉන්න කමිටුවකට එනවා මේ කමිටුවලට වටේ යමින් යමින් මේ මොකද්ද සිදුවෙමින් තියෙන 2003 ඉඳන් සාකච්ඡාවට බඳුන් වෙන්න තිබෙන පනත මේ අලුත් පනතක් නෙමෙයි මේ දිනසිය ආණ්ඩුව හදපු පනතක් නෙමෙයි 2003 ඉඳන් අවුරුදු 13ක් මුළුල්ලේ සාකච්ඡාවට බඳුන් වෙන්න තිබෙන සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන පනතක් තාමත් සම්මත කරගන්න බැරි වෙලා තියෙන වෙන මොකුත් නිසා නෙවෙයි තමුන්නාන්සලා රාජ්‍ය මුදල් විගණනයට බයයි මේක තමයි ඇත්ත අදහස රාජ්‍ය මුදල් තමුනාසලගේ තමුනාසල මුදල් රාජ්‍ය මුදල් පරිහරණය කරන ආකාරය පිළිබඳව රාජ්‍ය මුදල් භාවිතා කරන ආකාරය පිළිබඳව විගණනයේ තමුනාසල බයයි තමුනාසලයි විගණනයට බය නැත්නම් මේ ජනවාරි මාසයේ මුල් සතියේ මේ පනත පාර්ලිමේන්තුවට ගෙන්න පුළුවන් මේ බජ මේ අයවැය කාලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන්න පුළුවන් ජනවාරි මාසයේ හැබැයි තමුනාසලේ කල් දැමීමෙන් පෙන්නුම් කරන්නේ තමුනාසල රාජ්‍ය මුදල් භාවිතාව පිළිබඳව විගණනයේට බයකින් ඉන්නවා ඒක තමයි ඉන් පෙන්නුම් කරලා තිබෙන්නේ ගරු සභාපතිතුමනි ඊළඟ විශේෂ අවධානය යොමු කරනවා මා අල්ලස්සෝ දූෂණ කොමිස සභාව කෙරෙහි ගරු සභාපතිතුමනි මා නැවතත් කියන්නේ තමුන්නාසලට මතක් කොට දෙන්නේ ජනවරම ලංකා ඉතිහාස වංචාව දූෂණය පිළිබඳ වැඩිම සාකච්ඡාවට බඳුන් වූ මැතිවරණය තමයි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පැවතුණු මැතිවරණය ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා වංචාවන් නතර කිරීමත් නාස්තිය නතර කිරීමත් වංචනිකයන්ට දඬුවම් ලබා දීමත් ඒ දේපළ යලි අත්පත් කර ගැනීමත් ඒ විශාල බලාපොරොත්තුවක් තිබුණා. දැන් මොකද්ද සිදු වී තිබෙන්නේ? ඒ සඳහා ගරු සභාපතිතුමනි මා දන්නවා ඇමතිවරයාට හෝ වෙන පුද්ගලයන්ට ඒ සඳහා කරන්න තිබෙන කාර්යභාරය අවමයි. හැබැයි ඒ සඳහා බලවත් ආයතන තිබෙනවා. ඒ වෙනුවම පිහිටවන ලද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය තිබෙනවා. ඒ සඳහාම අල්ලස් සෝදනවන් ලක්විය ගෙනියා හැකි අල්ලස් සෝදූෂණ කොමිසම සභාව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. අපිට මුදල් විසුද්ධි කරන පනත තිබෙනවා අල්ලස්සෝ දූෂණ කොමිස සභාව පනත තිබෙනවා අපරාධ පනත තිබෙනවා අපට ආයතන තිබෙනවා නීති තිබෙනවා ඒ නිසා මෙතන ආයතන වල අඩුවක් හෝ නීති වල අඩුවක් නැහැ ඒ නිසා මේ වංචනිකයන්ට දඬුවම් ලබා දීමත් එම දේපළ යලි අත්පත් කර ගැනීමෙදිත් මා හිතනවා අල්ලස්සෝ දූෂණ කොමිස සභාවට විශේෂ කාර්යභාරයක් පෙවරී තිබුණා අපි දන්නවා අල්ලස්සෝ දූෂණ කොමිස විතාමත් කාර්යක්ෂම නිලධාරිවරයෙක් අධ්‍යක්ෂ ජනරාල් වරියට පත් වුණා දිල්රුක්සි මහත්මිය ඉතාමත් කාර්යක්ෂමයි. හැබැයි ගරු සභාපතිතුමනි, ඉතාමත් වැදගත් පරීක්ෂණ ගණනාවක් දියත් කරමින් තිබුණා. ඇවන්ගාඩ් පරීක්ෂණ සරල පරීක්ෂණයක් නෙවෙයි. එය අවියාජිත තිබුණු සමාගම්වල ආරක්ෂක ලේකම්වරයා හිටපු නාවික හමුදාපතිවරු සම්බන්ධ ගනුදෙනුවා. ඒ කියන්නේ හිටපු හමුදාපති සෝමතිලි දිසානායක මහත්මයා, හිටපු නාවික හමුදාපති සෝමතිලි දිසානායක මහත්මයා, හිටපු නාවික හමුදාපති කොළඹගේ මහත්මයා, හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහත්මයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, ඒ වගේම ඇවන්ගාඩ් සමාගම නීති විරෝධී ගිනියවි මහා දැවැන්ත මාධ්‍ය ජාලයක් අත්පත් මාධ්‍යවලට බලපෑම් කරලා මාධ්‍යවල එක ලිපියක්වත් පළවෙන්න නොදී බලපෑම් කරන්න පුළුවන් ආයතනයක්, අමාත්‍යවරු මිලදී ගන්න පුළුවන් ආයතනයක්, මේ තරම් ප්‍රබල ආයතනයක් ඒක. ඒ ප්‍රබල වංචා දූෂණ පිළිබඳ ගනුදෙනුවා අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව ක්‍රියාත්මක කරා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ නැද්ද ඒකට? අපි එකට ගෞරව කරන්න ඕනේ නැද්ද? එවැනි ප්‍රබල හස්තයන් ගණනාවකින් සමන්විත පරීක්ෂණය දියත් කරා. පෞගේ මාර්තු මාසේ පරීක්ෂණය අවසන් කරා. පරීක්ෂණය අවසන් කරලා නැවත මාස 5කට වැඩි කාලයක් ඒ ඇතුළේම දෙන කණ්ඩායමක් ඇතුළේ මේ පරීක්ෂණ පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරා. මේක නඩු පැවරීමේදී මොකද සිදුවේ හැක්කේ? මොන ආකාරයේ තර්කයේද? මොන ආකාරයේ ප්‍රතිතර්කයේද? ඒවට විසඳුම් මොනවද කියලා සැලකිය යුතු කාලයක් කොමිසම් සභාව තුළ අධ්‍යයනයකින් පසුව තමයි මේම නඩුව පැවරුවි. නඩුව පවරනකොට මොකද රටේ මූලික ජනාධිපතිවරයාට ඩෝන් යන්නේ? මම අහන්නේ ඉතරයි. මොකද ඩෝන් යන්න හේතුව? මොකද හේතුව? අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ කාටද? ධනවත් සහ බලවත් අයට. මේක හේතුව. ඒගොල්ලෝ ධනවත්, ඒගොල්ලෝ බලවත්. මොකද සිද්ධ වුනේ? අන්තිමට අල්ලස් සහ දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරියට තමගේ තනතුර දාලා යන්න සිද්ධ වුණා. මම අහනවානේ කවුද අල්ලස් සහ දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරිය වෙනින් පෙනී සිටි? ආණ්ඩුවේ ඇමතිවරු මොකද කරේ? අල්ලස් සහ දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පට්ට ගැහුවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මොකද කරේ? කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා, ගිණුමක් පිළිබඳව දුබායි වල ගිණුමක් පිළිබඳව පරීක්ෂණ ගියා දිල්රුක්ෂ මහත්මිය. ඇය තොරතුරු ගන්නකොට මහින්ද රාජපක්ෂ මහත්තයා දුරකථනයෙන් කතා කරා කියලා කිව්වා. තමුන්වහන්සේලා ආරක්ෂා කරේ කවුද? ඒ පරීක්ෂණ කරපු නිලධාරින් තමුන්වහන්සේලා ආරක්ෂා කරේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ආරක්ෂා කරේ කවුරු? රාජසේනත් මහත්මිය. මෙහෙමනේ චෝදනා කරේ. ඇය ඉතා වගකීමෙන් ප්‍රතික්ෂේප කළා තමයි. ඇය විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා නිවේදනයක් දාලා කිව්වා, මට කවදාවත් වංචා දූෂණ පිළිබඳව ජනාධිපතිවරයෙන් අහලා නැහැ කියලා. මෙහෙමනේ මේ තියෙන. එතකොට ආණ්ඩුව කැටිලා මා දැක්ක ඩිලාම් පෙරේරා මහත්මයාගේ ප්‍රකාශය. ඒ හැමදේම කොතනද ගෙනිච්චි? දිල්රුක්ෂි ඩයස් මහත්මිය ගල්ගසා මරා දැමිය යුතු කියන චෝදනාව තමුන්වහන්සේ ඉදිරිපත් කරා. තමුන්වහන්සේලගේ මාධ්‍ය වලල්ල ඒ වෙනුවෙන් කටයුතු කරා. වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන නිලධාරීන් ආරක්ෂා කර ගැනීම ආණ්ඩුව වගකීම. හැබැයි මේ වංචා දූෂණ වලට එරෙහි ආණ්ඩුවක් වෙන්න ඕන. වංචා දූෂණ වල යෙදෙන ආණ්ඩුවක් වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන නිලධාරීන් ආරක්ෂා කරගන්නේ නේ. මේකනේ සිද්ධ වුණේ. මම අහන එක മന്ത്രിවරේ ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවාරමට වගකින එක മന്ത്രിවරේ ඇගේ ආරක්ෂාව වෙනුවෙන් හෝ ඇගේ වුමනාව වෙනුවෙන් කටයුතු කරාද? කටයුතු කරේ නැත මුනාසල. තමුනාසල කවුද? මේ රටේ ජනවාරමට වග කියන අයද? ඇයව දඬු කතේ ගහන්න කතා කරනකොට. තමුනාසල මොකද කරේ? කල්පනා කරලා බලන්න. ඒ නිසා ඕගොල්ලෝ තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් අපි දන්නවා බලයේ කේන්දර දෙකක් තියෙනවා. මේක ගැටුම විසින් තමයි බලය අහිමි වෙන්නේ බියජනක හේතු කොටගෙන මේවා පිළිවන් තමුන්වහන්සේලා කරුණු ඉදිරිපත් කරන්නේ. ඒගේ ආරක්ෂාව වෙනුවෙන් කවුරුත් ආවේ නේ? ඉතින් මම අහනවා දැන් අල්ලස් සෝදූසන කොමිසම් සභාවේ කවුද මෙතෙන් සිට බලවත් ධනවත් අයට රිව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න? එයි අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට අධ්‍යක්ෂ ජෙනරාල් තුමියට ගෙදර යන්න සිද්ධ වෙනවනම් සාමාන්‍ය නිලධාරියෙකුට මොකද සිද්ධ වෙන්නේ? හෙට සිට ෆයිල් එකක් දිගහැරෙයිද? ෆයිල් එක දිගහරිනකොටම දන්නව මොකද්ද? මේට ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද නැද්ද? වහනවද පැත්තකින් දිනව දැක්කේ නැහැ වගේ ඉන්නවද? මේකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක හුදු දිල්රුක්ෂි දැස් මහත්මියගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ වංචා දූෂණ වලට රෙහිව අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාවේ සම්මත ක්‍රියාන්විතයම බිඳවැටීමේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය. කවුද මේ කුමන්ත්‍රණය දියත් කරේ? අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාවේ තාප්පේ ගිහිල්ලා ගැහුවා ඝාතකාගාරේ කියලා. පෞගේ රාජපක්ෂ කල්ලිය හොරු කණ්ඩායම ගිහිල්ලා. අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරු රමප්පට බැඳා. ඝාතන රජින කියලා. ඒතර කාගේ පහරේ ලක් වෙලා තිබුණේ? වංචනිකෙන් දූෂිතයන්ගේ පහරේ ලක් වෙලා තිබුණා. එම ආයතනයේ නිලධාරීනු. තමුන්වහන්සේ මොකද කරන්න ඕන? එය ආරක්ෂා කරගන්න ඕන. අදේ නිලධාරීන් අකර්මණ්‍ය වෙලා තිබෙනවා. ඒගොල්ලෝ බියට පත් වෙලා තිබෙනවා. ඒගොල්ලෝ අපිට වැඩක් නැහැ කියලා හිතෙනවා. අපි හොයි ඉන්නේ මොන හරි කරන් ඉන්නම් කියලා දිනවා. අකර්මණ්‍ය වෙන්නේ නැද්ද එම ආයතනය? රටේ ඉහළම තැනින් පහරක් එල්ල වෙනකොට සාමාන්‍ය മന്ത്രിවරයෙකු යමතිවරේ ඒ වෙනුවෙන් ආරක්ෂාවට පණින් නිහිටිනකොට එයා ඒ තවත් මේ කටයුතු කරයිද? ඒ නිසා තමුන්වහන්සේලා මේ මුළු ක්‍රියාවලිය හරහා අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාව අකර්මණ්‍ය කරා. අද කිසි ෆයිල් එකක් කොතනදි ගෑරෙන්නේ නැහැ. ඇයි? අමාත්‍යවරු 3 දිනෙකගේ පරීක්ෂණ අවසන් වෙලා තිබුණා. ඒ රාජසේන රත්න මහත්මයා කොහොමද කතා කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. අඩුමතන රාජසේන රත්න මහත්මයා කතා කරන අර තියෙනවනේ මේ එතික්ස්. එතුමට පරීක්ෂණයක් තිබීදී එතුමා එතුමිය ගැන කතා කරන එක වැරදි. ආචාර ධර්ම. එතුමා අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාවට කැඳවලා එතුමාගෙන් ප්‍රශ්න කොට තිබියදී එතුමාගේ අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාව පිළිබඳ පරීක්ෂණ දියත් කර තිබියදී ඒ සඳහා අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාව අධ්‍යක්ෂ ජනරාල් වරිය හැටියට දිල්රුක්ෂි දැස් මහත්මයා කටයුතු කළා තිබියදී එතුමා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවට එනක මොන ආචාර ධර්ම වලට යටත් වෙන්නේ? ඒ නිසා දූෂිතයන්ගේ වලල්ලේ ගොදුරක් බවට පත් වුණා අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරියත් අල්ලස්ෝ දූෂණ කොමිසම් සභාවත් අද මුළුමනින්ම තමුන් වහන්සේලා ඒක අකර්මණ්‍ය කරලා තිබෙනවා. එනිසා මේ ස්වාධීන ආයතන පිළිබඳව ජනතාව තුළ ගොඩනැගෙන තිබුණ විශ්වාසය තිබුණා නම් අය කිසිසේත්ම යලි ගොඩනැගිය නොහැකි තරමේ බාල්දු වීමකට කඩා වැටීමකට අකර්මණ්‍ය වීමකට මෙම ආයතන පත් වී තිබෙනවා. එනිසා මම මේ අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේ ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳ මීට වඩා විධිමත්ව හා ශක්තිමත්ව කාර්යීතු කරන්න කියලා. ඊළඟ මම අවධානය යොමු කරනවා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පිළිබඳව. මේ ජනාධිපති ලේකම් කාර්යාලය පසුගිය කාලේ මේ ජනාධිපති ලේකම් කාර්යාලය තමයි දූෂිත මෙහෙයුම් කාර්යාලය බවට පත් වෙලා තිබුණා. රාජපක්ෂ සමයේ ඒක දූෂිත මෙහෙයුම් කාර්යාලය. සියලු දූෂණයන් මෙහෙවීමේ මධ්‍යස්ථානයේ බවට ජනාධිපති ලේකම් කාර්යාලය තරලි ගහ මන්දිරියත් පත් වී තිබුණා. මා කීපයක් කියන්නම්. ගරු සභාපතිතුමනි, ජනාධිපති ලේකම් කාර්යාලයේ සතුව එහි ලේකණවලට අනුව වාහන 1200කට ආසන ප්‍රමාණයක් තිබිලා තියෙනවා. වාහන 1200ක් මොකටද ජනාධිපති ලේකම් කාර්යාලයකට? මේ වාහන තමයි අපරාධවලට උපයෝග කරගෙන තිබෙන්නේ. මේ වාහන තමයි විවිධ ක්‍රියාමාර්ගවලට උපයෝග කරගෙන තිබෙන්නේ. දැන් මොකද වෙලාද? ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණු වාහනය වෙඩි නොවදින රතයක් මඩකලපුවේ ගැරේජ් එකකින් හම්බ වෙනවා. වෙඩි නොවදින විශාල විල අධික රතයක් මඩකලපුවේ මේ ටයර් වලට පැද්දාන බාසුන හැගාවින් හම්බ වෙනවා. මේ වෙඩි නොවදින ජීප් රත මා දන්න පරිදි ඊයේ මහනුවරෙන් ජීප් එකක් හොයාගෙන තිබෙනවා. මේ ඔක්කොම රෙජිස්ටර් කරලා තියෙන කොහෙද? ජනාධිපති ලේකම් කාර්යාලය. ලේකම්වරයා හැටියට ලලිත් විරතුංග මහත්මගේ නමට. මේ ඔක්කොම වරායෙන් නිදහස් කරගෙන තියෙන්නේ ලලිත් විරතුංග මහත්මයා. ඒතර වාහන 1200ක් ජනාධිපති ලේකම් කාර්යාලයට පාවිච්චි කරේ කුමන අරමුණු වෙනුවෙන්ද? ඒ නිසා වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙවන ජනාධිපතිතුමාට සහ ලේකම්තුමාට විශාල වගකීමක් තිබෙනවා. මෙම වාහන වලින් කොච්චර ප්‍රමාණයක් තිබෙනවද? අතුරුදහන් වී තිබෙන වාහන මොනවද? මෙම වාහන උපයෝගී කරගත්තේ කුමක් වෙනුවෙන්ද? මෙම වාහන උපයෝග කරගෙන කරලාද අපරාධයන් කුමක්ද කියලා මේ රට ඉල්දරව කිරීම වගකීමක් ජනාධිපති ලේකම්තුමාට තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. සුදු වෑන් එක්කම ඊළඟ මේ විතරක් නෙවෙයි, මා මේ පාර්ලිමේන්තු ප්‍රශ්නයක් අහව කර සභාපතිතුමනි. මට හොඳට මතකයි පාර්ලිමේන්තු ප්‍රශ්නේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය කොච්චරද කියලා අහනකොට දීපු පිළිතුර අනුව 1100කට ආසන්න ප්‍රමාණ පුද්ගලික කාර්ය මණ්ඩල හිටියා. සම්බන්ධකර ලේකම්වරු හිටියා, ලේකම්වරු හිටියා, මහජන සම්බන්ධතා නිලධාරීන් හිටියා, උපදේශකවරු හිටියා. ඒතර මේ මහ ධනයක් මේවට නාස්ති වී තිබෙනවා. මා දන්නවා මේ ගෙවල් වල වාහන තාමත් හංගගෙන තිබෙනවා තැනින් තැන. එනිසා මේ තරම් කාර්ය මණ්ඩලයක් උපයෝගී කරගෙන මේ රටේ මහජනයාගේ ධනයට කරලා තියෙන විනාශය පිළිබඳව මේ රටේ ජනතාව දැනගන්න ඕනකම තිබෙනවා. බොහෝ අය ආණ්ඩු පෙරදුනහම මේගොල්ලෝ දේශපාලන බලය නැතුණාම මේගොල්ලෝ උපදේශක බවට පත් වෙලා තිබුණා. ඒ වගේම 2015 සමහර 2014 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙකේ ජනාධිපති ලේකම් කාර්යාලය ආහාර වියදම් සඳහා වෙන් කරලා තියෙනවා මිලියන 150 කෝටි 15 ලක්ෂ 1000 කෝටි 15 ලක්ෂ 1500. ඒතර මාස දෙකක් අපේ රටේ ජනාධිපති ලේකම් කාර්යාලය, ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය තමයි අරලිගහ මන්දිරියට වියදම් කරන්නේ. දොර ජනාධිපති ලේකම් කාර්යාලයේ 2014 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක ඇතුළත එයි ආහාර වියදම් ලක්ෂ 1500යි. හොයලා බලන්න ඕනේ නැද කෑවේ මොනවද කියලා? බිල් ගෙවලා තියෙනවා හිල්ටන් එකටයි, සෙන්සාල් එකටයි, ගල්කිස්සේ හෝටලෙටයි, මවුන්ට් ලෙවෙනියා හෝටලෙටයි. මේ තුන තමයි බිල් ගෙවලා තිබෙන්නේ. සෙන්සාලෙන්, මවුන්ට් ලෙවෙනියා, හිල්ටන් හෝටලින් ලක්ෂ 1500ක බිල් ගෙවලා තිබෙනවා 2014 නොවැම්බර් සහ දෙසැම්බර් මාසෙයි. එහෙනම් මේක හොරගුවාවක් නෙවෙයිද? ඒ විතරක් නෙවෙයි. ජනාධිපති අරමුදල මා වර්තමාන ජනාධිපතිතුමාගෙන් දැනගන්න කැමති. ජනාධිපති පොර අරමුදල මෙහෙවීම සඳහා තිබෙන නිර්ණායක කවරේද කියලා. හිටපු අගමැතිතුමාට ජනාධිපති අරමුදලෙන් බෙහෙත් ගැනීම වෙනුවෙන් ලක්ෂ 219ක් වැය කරලා තිබෙනවා. හිටු ඇමති කේලිය රම්බුකොල්ල මහත්මයාට ජනාධිපති අරමුදලෙන් බෙහෙත් ගැනීම සඳහා ලක්ෂ 109ක් වැය කරලා තිබෙනවා. ජෝන් නමර තුඹ ඇමතිතුමා ඔබතුමාටත් තියෙනවා. හැරිසන් ඇමතිතුමාටත් තියෙනවා. ඔගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට එහෙන් බෙහෙත් ගන්න සල්ලි දීලා හොඳේ. මම මේ කල්පනා කරලා බලන්න. හොඳයි. ඊළඟ දැන් මොකද සිද්ධ වෙ තිබෙන්නේ? එනිසා මේ ජනාධිපති අරමුදල පිළිබඳව ගම්වල මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබෙනවා මම එකක් කියන්න ඕන. හදවතක් ඔපරේෂන් එකක් කරගන්න ඕන වුණාම ගරු සභාපතිතුමනි 175,000කට ආසන්න මුදලක් මේ ජනාධිපති අරමුදල ලබා දෙනවා. ඒ ලබා ගැනීම සඳහා විශාල වෙහෙසක් දරනවා. ග්‍රාම සේවකතුමාගේ සහතික වුණා, වෛද්‍ය නිලධාරීන්ගේ සහතික වුණා, ඔපරේෂන් කිරීම සඳහා ඉන්න දොස්තර මහත්තයාගේ සහතික වුණා, ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහතික වුණා. ඒ සහතික ඔක්කොම ඉවුවට පස්සේ 175,000ක් නිකුත් කරනවා ඒ රෝහලට. මේක තමයි ක්‍රමවේද. ඒතර සාමාන්‍ය ගැමියෙක් තමන්ගේ හදවත ඔපරේෂන් කර ගැනීම වෙනුවෙන් ආසන්න වශයෙන් ගත්තොත් ගරු සභාපතිතුමනි 175,000ක් ලබා ගැනීම වෙනුවෙන් විශාල වීසක් දරන. හැබැයි මම අහනවා 2016 තුන්වෙනි මාසේ පළවෙනිදා 125,000ක් වෙන් කරලා තිබෙනවා. 2016 තුන්වෙනි මාසේ හතරවෙනිදා 175,000ක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ 100,000ක්. මාර්තු මාසේ පළවෙනිදා මාර්තු මාසේ හතරවෙනිදා 100,000ක් වෙන් කරලා තියෙනවා. ජනාධිපති අරමුදලින් බෙහෙත් ගැනීම වෙනුවෙන් කාටද? අමාත්‍ය රාජසිංහ රත් මහත්මයාට. කොහොමද වෙන්නේ? ඉතින් මම කියන්නේ රයිට්. බෙහෙත් ගන්න ඕන සල්ලි දෙ අමාරු කෙනෙකුට සල්ලි දෙන්න. ඒක පිළිම විවාදයක් නෑ. හැබැයි මොකද්ද නිර්ණායකය? මොකද්ද සකස් කළ තියෙන නිර්ණායක? තමන්ගේ සිතගෙද නිර්ණායකය? එහෙම කව මුදල් වෙන් කරන්නේ? ජනාධිපති අරමුදලට වෙනම සල්ලි එන්නේ නෑ. පතල් කපලා කුඹුරු වගා කරලා මේ මූද මාළු වලලා සල්ලි එන්නේ නෑ. මේ ජනතාවගේ සල්ලි ලොතරැයි හරහා විවිධ ආකාරයෙන් උපයා ගන්න ධනයෙන් තමයි ඒක ජනතාවගේ බහරකාර අරමුදල. හැබැයි අරමුදලෙන් කොහොමද හිතුව ආකාරයෙන් මුදල් වියදම් කරන්නේ? එනිසා ඒ පිළිබඳව ජනාධිපති අරමුදල පිළිබඳව මම අවධානය යොමු කරනවා. ඊළඟ විශේෂ
ඕඩර් ප්ලීස් කරු අනුකෝර මන්ත්‍රීතුමා ඔබතුමාගේ වෙන් කරපු කාලය තව විනාඩි තුනකින් අවසන් වෙනවා.
අපි තව මේ තියනවා.
ඔව්. ඔබතුමයි කාලෙන් දෙනවා. කොච්චර අවශ්‍යද තව මිනිත්තු?
ඉවර වෙනකම්.
ඔබතුමයි කාලෙ.
ඔව්. මොකද තියනවා කරු සභාපතිතුන් ගොඩක් දේවල්. මොකද වැදගත්ම ඔව්. වැදගත්ම 22ක් තියෙනවා. වැදගත්ම ආයතන 22ක් තියෙනවා. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිටවලා තිබෙනවා. ඉතා වැදගත්, ඉතාමත් හොඳ. මා හිතන්නේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඉන්නවා ඉතාමත් වැදගත් විනිශ්චවරුවන්, විනිශ්චවරුවන්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් තිබෙනවා. එම කොමිෂන් සභාව විසින් මා දන්නා පරිදි මේ වන විට ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ කොට වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඊළඟ අපිට මතකයි ITN නාලිකාව පිළිබඳව. ITN නාලිකාවේ පෞගිය ජනාධිපතිවරණයේදී දැන්වීම් පිළිබඳව විශාල චෝදනාවක් ලක් වෙලා තිබුණා. මට මතකයි හිටපු ජනාධිපතිතුමා අවස්ථා ගණනාවකදී ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අමුවට ගියා මේ පිළිබඳව සාක්ෂි ලබා දෙන්න. එනිසායි විමර්ශනය ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් දියත් වෙමින් තිබුණා. ඊළඟ පුත්තලමේ අපේ සරත් ගුණරත්න හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වූ මීගමේ සරත් ගුණරත්න මන්ත්‍රීවරයා සම්බන්ධ වූ විමර්ශනයක් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් අවසන් කරලා තිබෙනවා. ඒ වගේම මා දන්නා පරිදි උතුරුමැද පළාත් සභාවෙන් වතුර ෆිල්ටර් බෙදා දීම පිළිබඳව ප්‍රශ්නයකට එම පළාත් සභාවේ වර්තමාන නෙවෙයි හිටපු අමාත්‍යවරු වගකී යුතුයි කියන නිර්දේශයක් සහිතව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරලා තිබෙනවා. ඊළඟ ජගත් පුෂ්පකුමාර පොල් සංවර්ධ අමාත්‍යවරයා පිළිබඳව යම් හිටපු පොල් සංවර්ධ අමාත්‍යවරයා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් පරීක්ෂණ අධ්‍යයනය කළා තිබෙනවා. එනිසා අපේ රටේ වැදගත් ආයතනයකට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මා දන්නවා දැනටමත් පරීක්ෂණ ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වාහන පරිහරණය පිළිබඳව පරීක්ෂණයකට දියත් වෙමින් තිබෙනවා. එනිසා වැදගත් සිදුවීම් ගණනාවක් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ විභාගයට ලක් වෙමින් තිබෙනවා. සමහර වාර්තා අවසන් කොට මා දන්නා පරිදි ජනාධිපතිතුමාට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දී තිබෙනවා. එනිසා අපි දැනගන්න කැමති මේ ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳවත්, ITN නාලිකාවේ දැන්වීම් දැමීම් පිළිබඳවත්, මීගමුවේ ගනුදෙනුව පිළිබඳවත්, පොල් සංවර්ධන අමාත්‍යාංශ ගනුදෙනුව පිළිබඳවත් අවසන් කොට තිබෙන ජනාධිපති විමර්ශන වාර්තා පිළිබඳව ඉදිරියේදී අනුගමනය කරන අපේක්ෂා කරන ක්‍රියාමාර්ග කවරේද කියලා. මොකද විශාල මිනිස්සු හිටපු මම දන්නවා ඉතාමත් ජේෂ්ඨ හොඳ මිනිස්සුන් කණ්ඩායමක් විසින් හොඳ සාක්ෂි විභාගයක් සහිතව මේ පරීක්ෂණ සිදුවීම් තිබෙනවා. අවාසනාවකට ගරු සභාපතිතුමනි මේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාදාමය අපේ රටේ මාධ්‍ය හරහා වාර්තා වෙන්නේ නැහැ. අද මාධ්‍ය හරහා වාර්තා වෙන්නේ ඇතුළට ගිහිල්ලා එළියට එනකොට කියන කෙනාගේ. මේක අලුත් සම්ප්‍රදායක් හැදිලා තිබෙනවා. අපි දන්න අපේ රටේ වෙනස් සම්ප්‍රදායක් තිබුණේ. ඒ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඇතුලේ සිද්ධ වෙන දේ තමයි වාර්තා විය යුතු වන්නේ. අහපු ප්‍රශ්න මොනවද? විත්තිකරුවා දෙන්න ලද උත්තර මොනවද? ඒක තමයි වැදගත් වෙන්නේ. හැබැයි අද ඒ කිසිවක් වාර්තා වෙන්නේ නැතුව අද සම්ප්‍රදාය බවට පත් වී තිබෙනවා. ඇතුලේ මොනවා වුණත් වැඩක් නැහැ. එළියට ඇවිල්ලා මොකද කරලා තියෙන්නේ? මාධ්‍ය වලට තමන්ගේ කියන අදහස කියලා යනවා. වෙනුවට මම මාධ්‍යවලුත් ඉල්ලා හිටනවා ජනාධිපති විමර්ශන කොමිස් සභාවේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව මේට වඩා හොඳ මාධ්‍ය වාර්තාකරණයක් ගේන්න ගොඩක් අපේ රටේ අපරාධ වංචා දූෂණ පිළිබඳව කරුණු එම කොමිස් සභාවමුවේ එලිදරව් වෙමින් තිබෙනවා එනිසා ඒ කොමිස් සභාවෙන් අනතුරුව ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මම ජනාධිපතිතුමාගෙන් දැනගන්න කැමතියි ඊළඟ විශේෂයෙන්ම ජනාධිපති විමර්ශන ඒකකයේ තිබුණා ජනාධිපති විමර්ශන ඒකකයේ පිළිබඳ අපි කාටත් අත්දැකීම් තිබෙනවා දන්නවා අපි ඒ කියන්නේ මොකද්ද බොහෝ දුරට ජනාධිපති විමර්ශන ඒකකය තමන්ට හික්මවා ගන්න බැරි අය හික්මවීමේ මෙවලම බවට පත් කරගෙන තිබුණා මොකක් හරි අමාත්‍යවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් හෝ තමන්ට එකඟව කටයුතු කරන්නේ නැහැ වගේ දැනෙනවනම් ජනාධිපති විමර්ශන ඒකකයෙන් පණිනවා ඒ නිසා කාලයක් මුළුල්ලේම ජනාධිපති විමර්ශන ඒකකය උපයෝග කරගෙන තිබෙන්නේ තමන්ට එකඟ නොවන තමන්ට යටත් නොවන තමන්ට එක සම්බන්ධ නොවන පිරිස්ව මෙල්ල කිරීමේ හීලා කිරීමේ මධ්‍යස්ථානය බවට ජනාධිපති විමර්ශන ඒකකය පත් කරගෙන තිබුණා හැබැයි එහි ඉතාමත් වැදගත් නිලධාරීන් හිටියා. ඒ වමනාවට යටත් නොවුණු සැබවින්ම පරීක්ෂණ කරමින් හිටපු නිලධාරීන් හිටියා. ඒ නිලධාරීන් සැලකිත පරීක්ෂණ ගණනාවක් අවසන් කරලා තිබෙනවා. එකක් මා විශේෂම කියන්න කැමති බුත්තල. බුත්තල පාරක් හැදීම පිළිබඳව විශාල වංචාවක් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිස් සභාව පරීක්ෂණ ජනාධිපති විමර්ශන ඒකකය පරීක්ෂණ අවසන් කර තිබෙනවා. එහි ප්‍රධාන චූදිතය හැටියට මාර්ග සංවර්ධන අධිකාරිය හිටපු සභාපති ප්‍රේමසිරුව නම් කරලා තිබෙනවා. මම දන්න නිසා කියනවා. ඒතකොට ජනාධිපති විමර්ශන ඒකකයේ විසිනු. ඒ වගේම තව මා ජනාධිපතිතුමා ඉන්න නිසාම මා මතක් කරන්නම්. තව විශාල ඒ කියන්නේ ඒ විශේෂයෙන් ගත්තොත් ඒ ෆයිල් අංකේ PI P 4 3 2 6 පස්සර මොනරාගල පාර පුනරුත්ථාපනය කිරීම හිටපු මහමාර්ග ලේකම් පේවසිරි මහතාට චෝදනා එල්ල වෙලා තිබෙනවා මේ පිළිබඳ පරීක්ෂණ අවසන් කළා තිබෙනවා ඊළඟ නිකවරටේ මීගලවැව ආශ්‍රිතේ හෝටලයක් ඉදිකිරීම පිළිබඳව එතන හිටපු ඒ අමාත්‍යවරයාගේ මැදිහත් වීම සහ ඒ ලේකම්රයාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපති විමර්ශන ඒකකයේ පරීක්ෂණ අවසන් කළා තිබෙනවා ඊළඟ ඔලිවිල් වරා ඉඩම් අත්පත් කර ගැනීමෙන් සිදු වන්දි මුදල් ගෙවීමෙන් සිදු වංචාව පිළිබඳව ජනාධිපති විමර්ශන ඒකකයේ පරීක්ෂණ දියත් වෙලා තිබුණා පරීක්ෂණ අවසන් කළා තිබෙනවා ඉඳ වනාත විල්ලුව මහා ඒ වනාත විල්ලුව ප්‍රදේශයේ ඉඩම් මංකොල්ලේ පිළිබඳව P 4 4 45 2011 යන පරීක්ෂණය කරලා තිබෙනවා. ඒ යටතේ නිලධාරීන් දේශපාලනඥයින් චෝදනා එල්ල වෙලා තිබෙනවා. පරීක්ෂණ අවසන් කරලා තිබෙනවා ජනාධිපති විමර්ශන ඒකකය විසින්. ඒ වගේම P 4 4 92 2006 කියන කවුද? මහනුවර පැත්තේ ප්‍රධාන ආගමික බලධාරී පිළිබඳව ඒක නිලංග දැලේ බණ්ඩා නෑ තිලන ගමගේ පිළිබඳව දන්නු ඔව් තිලන ගමගේ පිළිබඳව එහි පිළිබඳව පරීක්ෂණ අවසන් කළා තිබෙනවා ඔව් විනිශ්චකර නුවර නෙමෙයි මට අරයක් පොඩ්ඩ පැටළුණේ හරිද එතකොට දැන් වැදගත් ඒ ආයතනයේ ආකාරයෙන් මෙහෙව්වත් ඒක ඇතුළේ හිටපු යම් නිලධාරීන් ප්‍රමාණයක් වැදගත් විමර්ශනයන් සිදුකොට අවසන් කොට තිබෙනවා දැන් ගොඩාක් අය ජනාධිපතිතුමාගේ විමර්ශන ඒකක විසුරුවා හරප මට්ටමට අවිලා තිබෙනවා නිලධාරීන් දෙන්නෙක් අතේ මේ ෆයිල් ඔක්කොම තිබෙනවා හැබැයි මේ වගත් මහජනයාගේ ධනේ වියදම් කොට විශාල විමර්ශනයක් සිදු වී තිබෙනවා ඒ නිසා මේ විමර්ශනයන් පිළිබඳවත් ඉදිරියේදී අවසන් කොට තිබෙන විමර්ශනයන් පිළිබඳවත් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියලා මා දැනගන්න කැමතියි ඊළඟ ගරු සභාපතිතුමනි මා අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මෙම වැය ශීර්ෂවල තිබෙන අනෙකුත් විෂයන් පිළිබඳව විශේෂයෙන් පාර්ලිමේන්තුව එහෙම නැත්නම් ලේකම්තුමාට පොඩි අඩුවක් වගේ දෙන්නේ මේක ගැන කිව්වේ නැත්නම් පාර්ලිමේන්තුවේ නවීකරණ කටයුතු පිළිබඳ මා හිතනවා මේට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා. මොකද මේ සමහර ඔරලෝසු වෙනස් කිරීම පිළිබඳව විශාල ඒ වගේ තිබුණු ලක්ෂණ පිළිබඳ විශාල ප්‍රශ්න මතුවලා තිබෙනවා. සමහර මේ පද්ධතියේ පවා ගරු සභාපතිතුමනි මා හිතන්නේ සුදුසුයි කියලා දැනට පේන විදිහ මා දන්නේ නැහැ තව මේකේ වැඩ කටයුතු තියෙනවද කියලා. මේක මා දැක්ක අයිය රවි කරුණානායක අමාත්‍යතුමා පිළිතුරු ලබා දීමේදී ඒ පිළිතුරු අපිට ඇහුනේ නැහැ. ඒ පිළිතුරු අපිට ඇහුනේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කීප අවස්ථාවක් ඇහෙන්නේ නැහැ කියන සිදුවී තිබෙනවා. ඒ නිසා
මේ ගරු මන්ත්‍රීතුමා ඉතින් හේතු තිබුණේ එතුමාට මේ ෆයිල් එකෙන් මේක වහලා තිබුණා කියලා මම හොයලා බැලුවා. මෙහෙම කතා කළේ. ඒක සාමාන්‍ය
ඉස්සර කතා සභාපතිතුමනි වැහුණොත් ඇහෙනවා.
නෑ හැම තත්ත්වයක් තියෙනවා.
ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් වැහුණොත් ඇහෙන්නේ නැහැ. ඔව් ඉස්සර එහෙම තිබුණා. මම මේ කියන්නේ ඒ තියෙන එක හොඳද තාක්ෂණය වුණාම තාක්ෂණය වෙනස් වුණාම අලුත් තාක්ෂණය මෙවලන් ඉන්න උනා. ඒක පිළිබඳ විරෝධයක් නෙමෙයි මා කියන්නේ. එනිසා මේ පාර්ලිමේන්තුවේ මේ නව නවීකරණයන් පිළිබඳව ගෙන යන වැඩපිළිපිළිබඳව විශේෂම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටින්නේ මම නතර වෙනවා බොහොම ස්තුතියි ඔබතුමාට මේ කාලය ලබා දීම පිළිබඳව